ඊළඟට ගරු අජිත් මහනපිරම ඇමතුමා.
ගරු මූලාසනයට මන්ත්‍රීතුමනි, තුන්වෙනි විශේෂම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ගරු අපේ ගරු අමාත්‍යතුමාට සමරීර ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. කම්කරුවන් ගැන හිතලා, සේවකයන් ගැන හිතලා, රාජ්‍ය සේවකයන් ගැන හිතලා අවුරුදු මනිදන 60ක් විතර පරණ පනතක සංශෝධනයක් කරලා වැඩ කරන සේවකයන්ව ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරීම ගැන. විශේෂයෙන්ම අපි වෙන ආණ්ඩුවක් මේ වගේ වැඩක් කරනකොට තොරන් ගහලා, බෝඩ් ගහලා, විසිල් ගහලා උත්සව තියලා තමයි පොඩි දෙයක් කරන්නේ. අපි ඒව මුකුත් කරන්නේ නැතුව අපේ සේවකයන්ව ශක්තිමත් කරනවා, රාජ්‍ය සේවකයන්ව ශක්තිමත් කරනවා, පෞද්ගලික සේවකයන්ව ශක්තිමත් කරනවා. අපි මේ පනතෙන් විශේෂයෙන්ම ආධුනිකයන් සේවයේ යෙදීම, ඒ වගේම අභ්‍යාසලාභීන් විධිමත් ලෙස පත්කිරීම, ඒ වගේම සේවකයන්ගේ ප්‍රශ්න සුබසාධනය, එයාගේ වැඩමුළකිනි කිරීම, ඒ වගේ නීති රීති තියෙන දේවල් තවත් ශක්තිමත් කරලා, වැරදි කරනවා නම් ඒ සඳහා දඩ ප්‍රමාණය වැඩි කරලා, ඒ හාම්පුතාගේ පැත්ත නෙමෙයි වැඩ කරන සේවකගේ පැත්ත කරන්න තමයි අද මේ විවිධ පනත් ගණනාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්නේ. ඉතින් සමහර වෙලාවට අපි මේවා කෑ ගහන්න නැති වුණාම, අපි මේක ප්‍රසිද්ධියේ කතා කරන්න නැති වුණා, අපි මාධ්‍ය සංදර්ශන කරන්න නැති වුණාම විපක්ෂයේ මන්ත්‍රීවරු මම දැක්කා ගිහිලා සමහරට කියන මේ පනතක් ගේනා පාර්ලිමේන්තුවට ඔදයින් පස්සේ ඕන සේවකෙක් අස් කරන්න පුළුවන්. ඕන සේවකෙක් ගෙදර ඉන්න පුළුවන්. මේ සේවකයෝ හරි අවධානමේ දාන වැඩක් තමයි කරන්නේ. අද නිහඬව අපි වැඩ කිරීම නිසා සමහරලාට අපිට අපවාද අවලාද නගන්න හිතෙනවා. සමහරට මේ රටේ ජනතාව හරියට මේ ගැන හොයන්නේ නැති නිසා, අර මාධ්‍යෙන් දෙන දේ විශ්වාස කරන හින්දා, නැත්නම් එක පචයක් කියපු ගමන් ගිහිලා කෑ ගහලා වාචාලකමට ඒ පචේ විශ්වාස කරන හින්දා සමහරට අපිට බණිනා මොකුත් දන්නේ නැතුව. ඒ හින්දා මම කියනවා මේ ගරු ඇමතුමනි, ඔබතුමා මේ වගේ හොඳ වැඩ කරද්දි, මේ වගේ දේවල් කරද්දි මීටත් වඩා අපිට කියන්න එන මේ සමාජයේ අනුව අපිට හැසිරෙන්න එන. මෙතන ඔබතුමා මේ හොඳ වැඩ කරනකොට ඒකේ දේශපාලන වාසි ලබා ගන්න. මම දැක්ක පහුගිය කාලේ පහුගිය දවස්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේක ලොකු බිල්ලෙක් කරලා මවලා පෙන්නනවා ගිහිල්ලා මාධ්‍ය මධ්‍යස්ථාන වලට ගිහිල්ලා මවලා පෙන්නනවා. මාධ්‍ය කට්ටියත් මේක දානවා, ඒගොල්ලෝ දන්නෙත් නැහැ මේක මොකද්ද කියලා. අන්න ඒ වගේ බොරු බිල්ලෝ මවන සමාජයක් අපිට තියෙනවා මේ රටේ ජනතාව. මේ විපක්ෂයේ විසින් මවන බිල්ලන්ගෙන් මේ රටේ ජනතාව බේරාගන්නේ කොහොමද කියන වගකීම මම හිතනවා මේත් එක්කම අපි අතේ තියෙනවා. ඒ වගේම අපිට කියනවා සල්ලි නැහැ, සල්ලි නැහැ ආණ්ඩුවට කියලා නේ. ආණ්ඩුව හෙට වැටේ, යනිද්ද වැටේ, තා පෝයකින් වැටේ. ආණ්ඩුවට සල්ලි නැහැ. ඇයි මේ? අපි මේ නිහතමානීව අපි වැඩ කරගෙන යනවා. අපි කාටවත් ගහන්නේ නැහැ, කාවත් මරන්නේ නැහැ. අපිට විරුද්ධව කතා කළා කියලා අපි මේ මාධ්‍ය ආයතනයේ ගිනි තියන්නේ නැහැ. මහා මග අපිට විරුද්ධව ලිව්වා කියලා වෙඩි තියලා මරන්නේ නැහැ. උද්ඝෝෂණය කළ රාජ්‍ය සේවකයව අපි වෙඩි තියලා මරන්නේ නැහැ. අපිට මතකයි ගරු ඇමතුමනි, අපිට මතකයි එදා රොෂාන් චානක කටුනායකදි තමුන්ගේ අර්ථසාධක මුදල බේරලා දෙන්න මගේ අර්ථසාධක මුදල ගන්න එපා එක මගේ රජයට බල කරනකොට මොකද කළේ? වෙඩි තියලා මරලා තමයි ඒකට උත්තරේ දුන්නේ. වෙඩි තියලා මරණ එක තමයි උත්තරේ දුන්නේ. නමුත් අපි අද ඒව කරලා නැහැ. ඒකයි අපිට මේ බොරුවට මඩ ගහන්නේ. නමුත් මේ සල්ලි නැහැ කිව්වත් මොනවා නැහැ කිව්වත් අපි කරලා තියෙනවා. මේ රටේ ඉතිහාසයේ රුපියල් 10,000කින් එකවර පඩි වැඩි කරේ අපි. ඒ පඩි වැඩි කරලා සීනි බෝල වගේ පඩිපතේ එල්ලලා තිබ්බේ නැහැ. අපි එක මූලික පඩියට වැඩි කරා. ගරු මූලාසනයේ නුඹ මන්ත්‍රීතුමනි, මූලික පඩියට අපි ඒක එකතු කළා. එදා අපි බැලුවොත් එහෙම පඩි දිහා බැලුවොත් රියදුරා ගත්තේ මම මේ රටේ ජනතාවට කියනවා ගිහින් බලන්න කාර්ය සහායකවරයාට තිබිච්ච මූලික වැටුප එදා 2015 දී 11,750යි. නමුත් 2015 අද ගිහින් බලන්න පඩිපතේ තමුන්ගේ මූලික වැටුප 21,000 වෙලා නැද්ද කියලා. 2020 වෙනකොට ඔහුගේ මූලික වැටුප 24,250ක් වෙනවා. අපි මේක බෙර ගැහුවේ නැහැ. අපි මේක සම්දර්ශන කළේ නැහැ. නමුත් රාජ්‍ය සේවකයාගේ පියවරෙන් පියවර වැටුප පැඩි කිරීමේ ක්‍රමවේදය අපි හැදුවා. රියදුරාගේ දා තිබෙන 2015 12,470යි මූලික වැටුප. ඒක 2019 වෙනකොට අද මම මේ රටේ ඉන්න සමස්ත රියදුරන්ට කියනවා ගිහින් බලන්න තමුන්ගේ පඩිය මූලික වැටුප 23,126ක් වෙලා නැද්ද? ඒක 25,790ක් වෙනවා. මේක 10,000 නෙමෙයි, ඊට වඩා වැඩි කිරීමක් අපි කරලා තියෙනවා 10000 කියලාවත් අඩු ගානේ රටේ ප්‍රචාරය වෙලා නැහැ අපි කියනවා කළමනාකාර සහකාරවරයාට මේ රජයේ වැඩ කරන කළමනාකාර සහකාර තනතුරට කියනවා ඔබගේ 2015 වැටුප්පතර බලන්න ජනවාරි වැටුප කීයද කියලා 15000 13990යි තිබ්බේ දැන් ගිහින් බලන 2019 දී 25950ක් වෙලා නැද්ද කියලා බලන්න අපි කෑ ගැහුවේ නැතුවට ඒ විතරක් නෙමෙයි අපි ඔහුට කියනවා ඔබගේ වැටුප 2020 වෙනකොට 28940ක් බවට පත් වෙනවා පොලිස් කොස්තාපල්තුමෙක්ගෙන් අහනවා පොලිස් නිලධාරියෙක්ගෙන් කොස්තාපල්තුමාගෙන් අහනවා ඔබතුමාගේ වැටුප පත්‍රය ගිහින් බලන්න 2015 වැටුප කොලේ හොයාගන්න පුළුවන් නම් මූලික වැටුප කීයද තිබ්බේ 14280යි අද ගිහිල්ලා බලන්න මූලික වැටුප කීයද කියලා මේ වර්ෂයේ 2019 වෙනකොට ඔබගේ වැටුප 26486ක් වෙලා එහෙනම් 26488ක් වෙලා 2020 ඉවර වෙනකොට 29540ක් බවට පත් වෙනවා තාක්ෂණ නිලධාරියෙක්ගේ වැටුප කිල්ල බලන්න 14425යි තිබ්බේ ඔහුගේ මූලික වැටුප 2015 ජනවාරි වෙනකොට ඔහුගේ වැටුප ගිහින් තියෙනවා අද වෙනකොට 2019 වෙනකොට 26737ක් 2020 වෙනකොට 29840ක් බවට ඔහුගේ වැටුප පත් වෙනවා එතකොට සංවර්ධන නිලධාරි දිහා බලන්න සංවර්ධන නිලධාරියගේ වැටුප දිහා බලන්න ඔහුට 2015 තිබ්බේ 15215යි ඔහුගේ වැටුප වර්තමානයේ වෙනකොට ඒක 28235ක් වෙලා ඒ වගේම ඔහුගේ වැටුප 2020 වෙනකොට 31490ක් බවට පත් වෙනවා ඒ වගේම නර්ස් නෝනා කෙනෙක්ගේ වැටුප ගිහින් බලන්න මේ රටේ සමස්ත රෝහල්වල වැඩ කරන හෙද නිලධාරියන්ගෙන් මම කියනවා ගිහින් බලන්න 2015 ජනවාරි වැටුප කීයද මූලික වැටුප කියලා 15620යි ඒක අද ගිහිලා බලන්න දැන් කීයද මූලික වැටුප කියලා 29144ක් වෙලා තියෙනවා 2020 වෙනකොට ඒක 32525ක් වෙනවා උපාධි ගුරුවරයෙක්ගේ මූලික වැටුප ගිහින් බලන්න එදා 2015 16100යි තිබ්බේ අද ගිහිලා බලන්න තමුන්ගේ වැටුප පොතේ මූලික වැටුප කීයද කියලා 29860ක් වෙලා තියෙනවා 2020 වෙනකොට ඒක 33300ක් බවට පත් වෙනවා විධායක නිලධාරියෙක්ගේ වැටුප ගිහින් බලන්න 22935 යදා තිබ්බේ 2015 මේ රජය වෙනකොට 2019 වෙනකොට වර්තමානයේ ගිහින් බලන්න මේ 42479ක් වෙලා තියෙනවා ඒක 2020 වෙනකොට 47000 බවට පත් වෙනවා වෛද්‍ය ඩොක්ටර් කෙනෙක්ගේ වැටුප බලන්න මූලික වැටුප තිබ 25515 අපිට විරුද්ධව කෑ ගහලා උද්ඝෝෂණය කරලා දැඟලුවට ඔහුගේ වැටුප එදා වැටුප තිබ්බ කීයද 2015 දී 25515යි ඒක වර්තමානයේ වෙනකොට ගිහින් බලන්න චෙක් කරලා බලන්න 47000 වෙලා තියෙනවා වෛද්‍ය ඒකේ මූලික වැටුප ඒක 2020 වෙනකොට
තව විනාඩි එකක් කාලයක් තියෙන ගරුවන්ට
එමෙතුමා මේ සියලු නිලධාරීන්ගේ වැටුප මෙහෙම වැඩි කරනකොට ඒ විතරක්ද මේ වැටුප වැඩි කිරීම නිසා සේවකයාගේ විශ්‍රාම වැටුප වැඩි වුණා විශ්‍රාම වැටුප වැඩි වුණා ඒ වගේම ඒ විතරක් නෙමෙයි ඔහු පාරිතෝෂිතය ගන්නකොට අවසන් වෙලා ඔහුගේත් වැඩ එකට එකක් පාර්ශ්වද දීමනා වැඩි වුණා විශ්‍රාම වැටුප වැඩි වුණා ඒ විතරක් නෙමෙයි රණවිරුවන් ගැන කඳුළු හලනවා අද කියනවා අද ආබාධ රණවිරු කෑ ගහනවා කියලා කියනවා 2010 දී යුද්ධය ඉවර වුණා 15 වෙනකල් මේ මිනිස්සුන්ට ප්‍රශ්න විසඳුවේ නැහැ දැන් මේ ආණ්ඩුවවට පස්සේ බොරුවට කිඹුල් කඳුළු හලහලා ඇවිල්ලා අපිට දොස් කියනවා දෙයියනේ යුද්ධය ඉවරලා අවුරුදු පහක් රටපාලනය කරා එතකොට ආබාධ රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳුවේ නැද්ද ඇයි විසඳුවේ නැත්තේ එදා මේ අය කෑ ගැහුවේ රණවිරුව වෙනුවෙන් අපේ විරෝධාර හමුදා පතිරට දඬුවම් දීලා හිරේ දාලා තිබ්බේද නමුත් අද බොරුවට කෑ ගහනවා නමුත් මේ රජය ඒ රණවිරුවන්ටත් අර කියා ආණ්ඩු කළා වගේ වෙඩි තියන්නේ මරන්නේ නැතුව ඒ රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳන්නට ක්‍රමානුකූලව ස්ථිර සර්විස්මක් ලබා දීමට අපි කටයුතු කරමින් ඉන්නවා රණවිරු දීමනා දිහා බැලුවොත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කමැන්ඩෝ නිලධාරීන්ට රුපියල් 1000ක දීමනාවක් ගෙව්වේ ඒක 5000 දක්වා වැඩි කරා ඒ විතරක් නෙමෙයි බ්‍රිගේඩියර් ගිහිල්ලා තමුන්ගේ නිල ඇඳුම් පවත්වාගෙන යාමට ඉස්සර 255600 කළා මේ වගේ මේ යුද හමුදා නිලධාරීන්ට හමුදා සේවය අපි අගය කරන රජයක් අපි බොරුවට
අර අවසන් කරන්න ගරු ඇමෙතුමා කාලය අවසන්යි
බෝඩ් ඩැලි ගහන්න නැතුව අපි කටයුතු කරත් අපි හමුදා නිලධාරීන් වෙනුවෙන් සියලු යුතුයකම් ඉෂ්ට කරලා තියෙනවා ඒ හින්දා ගරු මූලාශ්‍රයට මන්ත්‍රීතුමනි මම කියනවා මම ස්තුතිවන්ත වෙනවා නිහඬව වුණත් මේ රජය කරගෙන ආපු සේවාව ගරු ඇමතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඔබතුමා කෑ ගහන්න නැතත් මේ රාජ්‍ය සේවකයා වෙනුවෙන් පෞද්ගලික සේවකයා වෙනුවෙන් විදේශ රටක වැඩ කරන සේවකයා වෙනුවෙන් අද මේ රජය ගත්තු පියවර රැස
මට
සටහන් කරන්න වෙලාව නැතුනත් ඒ ගැන හිතන්න ඒ ගැන ඔබතුමා දුන්න සහයෝගයටත් ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා
බොහොම ස්තුතියි ඊළඟට ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි කම්කරු මේ පනත් පිළිබඳව කතා කරන්න කලින් ගාමිල්ලොග්ගේ මන්ත්‍රීතුමා මතු කරපු ප්‍රශ්නය ගැන අවධානය යොමු කරන්න කැමති. ඊයේ ජනාධිපතිතුමා නෙළුම් කොළුණ විවෘත කරද්දී මුළු රටටම ප්‍රකාශයක් කරා කෝටි 200ක වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා. කෝටි 200ක් කියන්නේ සුළුපටු මුදලක් නෙමෙයි. හරියටම ගත්තොත් මේ රටේ සමෘද්ධි දෙනවා නම් රුපියල් 2500 ගානේ අලුතෙන් පවුල් ලක්ෂ 8කට සමෘද්ධි සානාධාරය ලබා දෙන්න පුළුවන්. ඒතර පවුල් ලක්ෂ 8කට සමෘද්ධිය දෙන්න පුළුවන් විශාල මුදලක් 2012 ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය හරහා වංචා කරලා තියෙනවා නම් ඒක බරපතල මූල්‍ය අපරාධයක්. දැන් ජනාධිපතිතුමා මේ රටේ නායකයා, ඒ වගේම රටේ විධායකයේ ප්‍රධානියා. එතුමා මේ ප්‍රකාශය කළේ ජාත්‍යන්තර තානාපතිවරුත් ඉදිරිපිටද. විශේෂයෙන්ම මහජන චීන සමූහාණ්ඩුවේ තානාපතිවරයා සහ නියෝජිතයන් ඉදිරිපිට තමයි මේ ප්‍රකාශය කළේ. මේක සුළුපටු ප්‍රකාශයක් නෙමෙයි. එතුමා මේ කරපු ප්‍රකාශය වැරදි කියලා තමයි දැන් ගාමිල්ලොග්ගේ මන්ත්‍රීතුමා අද පාර්ලිමේන්තුව කිව්වේ. එකක් ජනාධිපතිවරයා විසින් අවුරුදු 4ක්ම හිටියා මේ ප්‍රකාශය කරන්න. නෙළුම් කුළුණ ව්‍යාපෘතිය මේ අවුරුදු ගානක යන එකක්. එතුමාට වගකීමක් යුතුකමක් තිබුණා. එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා නම් මීට කලින් මෙය ජනතාව හමුවේ තියන්න, ජනතාවට කියන්න සහ ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන්න. මොකද විදුලි සංදේශන නියාමන කොමිසම් සභාව තියෙන්නේ එතුමා යටතේ. එතකොට ඊට කලින් හිටපු විදුලි සංදේශන නියාමන කොමිසමේ සභාපතිවරයා හෝ ඒ ආණ්ඩුව විසින් මේ වංචාව කරා නම් ඒ පිළිබඳ සොයාබල්ලා පරීක්ෂා කරලා ඒ වංචාකරුවන්ට දඬුවම් දීමේ වගකීම තියෙන ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට. නමුත් අද වෙනකන් ඒක නොකිරීම පිළිබඳ බරපතල විවේචනයක් තියෙනවා එතුමාට. එතුමා ඇතුළු ආණ්ඩුවට. ඇයි ඒක නොකරේ? ඇයි ඒක මෙතෙක් කල් හිලිදරව් නොකරේ? ප්‍රමාද වෙලා හරි හිලිදරව් කරපු එක හොඳයි. හැබැයි හිලිදරව් කරලා එතනින් නවත්තලා බෑ. ඒ හිලිදරව් කරලා ඒවට වග කියන්න ඕනි පුද්ගලයොත් එක්කනේ පහුගිය කාලේ ආපහු ආණ්ඩුව හැදුවේ අගමැතිකම් දුන්නු. දැන් එහෙම වංචාවක් කරා කියලා කියනවනම් රාජපක්ෂ පාලනේ. ඒතර ඒ රාජපක්ෂ පාලනේ ඉන්නේ තමන්ගේ ඔඩොක්කොට අරගෙන අගමැතිකම දුන්නු. ඒකත් බරපතල වැරද්දක්. එහෙම වැරදි කර කර දැන් මේ හුදු ප්‍රකාශනිකුත් කළ වැඩක් නැහැ. කෝටි 200ක් කියන්නේ මේ රටේ මහ ජනතාවගේ සල්ලි, මේ රටේ වැඩ කරන ජනතාවගේ සල්ලි බදු මුදල්. ඒ නිසා ගරු පාර්ලිමේන්තු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මම යෝජනා කරනවා මේක සුළුපටු කාරණාවක් නෙමෙයි, මේක බරපතල කාරණාවක්. මේ රටේ සමෘද්ධිලාභීන් ලක්ෂ 8කට අලුතෙන් සමෘද්ධි දෙන්න පුළුවන් විශාල මුදලක් මේ වැඩ කරන ජනතාවගේ සල්ලි. ඒ නිසා මේ ගැන හොයා බලන්න, වහාම පරීක්ෂණයක් පවත්වන්න. මේ පාර්ලිමේන්තුව තමයි මූල්‍ය කළමනාකරණයේ වග කියන ප්‍රධාන ආයතනේ. ඒස අපිට අයිතියක් තියෙනවා ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් කරන්න. දැන් ගාමිල්ලොග්ගේ මන්ත්‍රීතුමා කියනවා නම් එහෙම දෙයක් වුණේ නැහැ කියලා. ජනාධිපතිතුමා කියනවා නම් එහෙම දෙයක් වුණා කියලා. දැන් අපි කොයිකද පිළිගන්නේ? රට කොයිකද පිළිගන්නේ? ඒ නිසා මේකට කඩිනම් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. මා යෝජනා කරන ඔබතුමියට පාර්ලිමේන්තුව හරහා විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ කෝට් සභාවට න්‍යායපත්‍රයේ තියෙන අනිකුත් විෂයන් පැත්තකට දාලා මේ විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව වහාම කැඳවලා මේ පිළිබඳ වහාම කඩිනම් පරීක්ෂණයක් කරලා රටේ ජනතාවට ඇත්ත තොරතුරු ලබා දෙන්න සහ මේ කෝටි 200ට වෙච්ච දේ හොයලා එහෙම ලෝකෙ කොහෙවත් චීනයේ බීජිං වල හෝ කොහෙවත් එහෙම සමාගමක් නැත්තම් ඒ සල්ලි ටික කොහෙටද ගියේ? ඒ ගැන වහාම මේ රටේ ජනතාව දැනුවත් කරලා මේ වංචාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියන අවධාරණය අපි මුලින්ම කරන්න කැමතියි. ඊළඟට ගරු මුලාසිරාණ්ඩුවේ මන්ත්‍රීතුමියනි, මම අද කම්කරු ඇමතිතුමා ඉදිරිපත් කරන මේ පරිපාලක සභා සංශෝධන ගැන කතා කරන්නම්. එතුමා ඉදිරිපත් කරපු මුල් සංශෝධන පිළිබඳ විවාදයක් නැහැ. ඒවා හොඳ සංශෝධනයන්. නමුත් ගරු අමාත්‍යතුමනි, මෙතන බරපතල ප්‍රශ්නේ තියෙන්නේ 59 ආ වගන්ති ඉවත් කිරීම. ඒ මුළුමනින්ම ඔබතුමාලා ඉවත් කරනවා. 59 ආ වගන්තිය ප්‍රතියෝජනය කරනු ලබන අතර කියලා තියෙනවා. මේක 2012 වර්ෂයේ ඉඳලා සාකච්ඡාවට බඳුන් වෙච්ච කාරණාවක්. ත්‍රිපාර්ෂික සාකච්ඡාවලදී අමාත්‍යංශයේ වෘත්තීය සමිති, ඒ වගේම ව්‍යවසායකයන් සම්බන්ධ වෙන ඒ කම්කරු උපදේශ ජාතික කම්කරු උපදේශක සභාවේ අවුරුදු ගාණක් තිස්සේ සාකච්ඡා වෙන දෙයක්. වෘත්තීය සමිති ඉතා පැහැදිලිව කිව්වා මේ කොන්ත්‍රාත් වහල් සේවය මේ රටෙන් ඉවත් කරන්න කියලා. ඔබතුමාලා ආණ්ඩු බලය ගන්නකොට ජනතාවට පොරොන්දුවක් දුන්නා කොන්ත්‍රාත් සේවය අහෝසි කරනවා කියලා. එදා ජනාධිපතිවරණයේදී 2015 ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාට සහය දක්වන්න ටෙලිකොම් ආයතනයේ කොන්ත්‍රාත් සේවකයෝ දහස් ගාණක් ඒ කොන්ත්‍රාත් සේවය ඉවත් කරන්න කියලා ජනාධිපතිවරයාට ළඟට ගිහිල්ලා පෙස්සම් බාර දුන්නා. එතුමා පොරොන්දු වුණා, එතුමා සහතික වුණා කොන්ත්‍රාත් සේවය ඒ මහල් සේවය අහෝසි කරලා ඒ සේවකයන්ට සේවකයන් නිත්‍ය සේවයට බඳව ගන්නවා කියලා. නමුත් අද වෙනකන් ඒක කරේ නැහැ. දැන් ඔබතුමන්ලා මේ කරලා තියෙන්නේ කොලේ වහලා ගිහිල්ලා. මෙතන කොහෙවත් කොන්ත්‍රාත් සේවය අහෝසි කිරීමක් නැහැ. ඔබතුමන්ලා පොරොන්දුනේ කොන්ත්‍රාත් සේවය අහෝසි කරන්න. ගාමිලොග්ගේ ඇමතුම කම්කරු ඇමතිවරයා විදිහට ඉන්නකොටත් ඉතින් පැහැදිලිව මේ පාර්ලිමේන්තුවේදී පිළිගත්ත කොන්ත්‍රාත් සේවය වහල් සේවයක්. ඒකෙන් සේවකයෝ ලක්ෂ ගානකට අසාධාරණයක් වෙනවා. නිසියාකාරයේ වැටුප් ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ රැකියාවල් ස්ථිර නැහැ. වහල්ලු වගේ ඕන වෙලාවකට එළියට දානවා. ඒක ඒ කොන්ත්‍රාත් ආයතනය ප්‍රධානියට ඕන විදිහට තමයි සේවකයන්ව පාවිච්චි කරන්නේ. ඒ නිසා මේක මේ රටෙන් අහෝසි කළ යුතු සේවයක් කියලා ඉතා පැහැදිලිව එදා පිළිගත්තා. ඔබතුමන්ලත් පිළිගත්තා. ඔබතුමන්ලා පොරොන්දු දුන්නා. නමුත් ඔබතුමන්ලා දැන් මේ 59 වගන්ති ඉවත් කිරීමෙන් කරලා තියෙන්නේ කොන්ත්‍රාත් වහල් සේවයේ නීතිගත කිරීම. ඒක තමයි ඔබතුමාලාගේ ආණ්ඩුවේ ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරපු ලිපිය ඉදිරිපත් කරේ. නීතිපති දෙපාර්තමේන්තුවේ කිව්වේ මේ 59 වගන්ති අයින් කරන්න එපා කියලා. එපා කියලා උපදෙස් දීලා තිබිච්ච එක තමයි ඔබතුමාලා ඉවත් කරලා තියෙන්නේ. අර සම්පූර්ණ ලිපිය කියවුවා එතුමා. ආණ්ඩුවේ මන්ත්‍රීවරේ එතුමා පැහැදිලිව කියනවා කොහොමද මේක සිද්ධ වුණේ කියලා. ඔතුමා ප්‍රශ්න කරන ආණ්ඩුව ඇතුළේ ඉඳලා නීතිපති දෙපාර්තමේන්තුවෙන් සාමාන්‍ය මේ වගේ පනතක් ගේනකොට ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ ඉදිරිපත් කරනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණය තමයි මේ 59 ආවගන්තිය ඉවත් කරන්න එපා, මේක බලාත්මක කරන්න කියලා. මේකෙන් සේවකයන්ට බරපතල අසාධාරණයක් වෙනවා කියලා. ඇත්තටම මේකෙන් සිද්ධ වෙලා තියෙන්නේ අජිත් මාන්නම්පෙර මන්ත්‍රීතුමා කියපු මහා ලොකු හොඳ දෙයක් නෙමෙයි. මේ කොන්ත්‍රාත් වහල් සේවය ස්ථාපිත කරලා නීතිගත කරලා ඒක පවත්වාගෙන යන්න ඒ හාම්පුතුන් ඉඩ දීලා තියෙනවා. ඒක බරපතල අපරාධයක්. කලයුත්තේක අනිත් පැත්ත. ඒ නිසා මෙතන මේක මේ පෙන්වන්න හදනවා ප්‍රගතිශීලී එකක් කියලා. ප්‍රගතිශීලී එකක් නෙමෙයි. මේක ප්‍රතිගාමි එකක්. ඇත්තටම නිත්‍ය සේවයට බඳවා ගැනීම කලයුතු වෙන්නේ. සේවකයන්ව හරි. මගේ කාලේ නෙමෙයි ඈ. නෑ මෑන් පවා අහුසි වෙන්නේ නැහැ මේකෙන්. නෑ මේකෙන් වෙන්නේ මෑන් පව කියන එක නීතිගත වෙනවා. මෑන් පව සේවය හරහා සේවකව ලබා දෙද්දී ඒ සේවකයන්ට ලැබිය යුතු යම් යම් අයිතිවාසිකම් පිළිබඳව මෙතන කතා කරනවා. හරිද? ඒක තමයි මේ කළේ. ඒ කියන්නේ මොකද්ද? මෑන් පව කියන එක ලීගලයිස් කරලා තියෙනවා. ඒක නෙමෙයි කිව්වේ. වෘත්තීය සමිති ඉතා පැහැදිලිව ත්‍රිපාක්ෂික සාකච්ඡාවේදී ඉතා පැහැදිලිව කිව්වා කෝ ප්‍රොඩක්ෂන් ඒ කියන්නේ ඍජු වශයෙන් නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙන ව්‍යාපාරයන් ඒ කර්මාන්තයන් කිසිසේත්ම මේ කොන්ත්‍රාත් සේවයේ බඳව ගන්න එපා කියලා. ඒකට අමාත්‍යංශෙත් එකඟුණා, ව්‍යවසායකොත් එකඟුණා, වෘත්තීය සමිතිත් එකඟුණා, ට්‍රයිපාටි කන්වර්සේෂන් වලදී මේ තුන්ගොල්ලම එකඟුණා. අඩුම ගානේ ඍජු නිෂ්පාදන ක්‍රියාවලියටවත් මේ කොන්ත්‍රාත් සේවය බඳව ගන්නෙ නැහැ, එතෙන්ට යන්නේ නැහැ කියලා. නමුත් ඒකත් ඔබතුමන්ලා උල්ලංඝනය කරලා තමයි මේක ගෙනල්ලා තියෙන්නේ. ඔබතුමන්ලා නෙමෙයි බඳව ගන්නෙ. මෑන් පවර් සේවකයෝ ආණ්ඩුව නෙමෙයි. ආණ්ඩුවෙත් සමහර ආයතන බැංකු බඳව ගන්නවා, ටෙලිකොම් ආයතන බඳව ගන්නවා, ඊළඟට පෞද්ගලික ආයතන. අද දියගම මම ඔබතුමාට කියන්න. ඔබතුමා දිස්ත්‍රික්කේ ගම්පහ දිස්ත්‍රික්කේ
අහගන්න.
දියගම ඉන්නවා මෑන්පව ආයතනයක් මෙහෙවන පුද්ගලෙක්. ඔහුට ඉන්නවා ලක්ෂක සේවක සංඛ්‍යාවක් ඉන්නවා කොන්ත්‍රාත් සේවයට බඳවනවා. ඒක තමයි ඔහු තමයි හොඳම ව්‍යවසායකයෙක් කියලා සම්මාන ලැබුවේ. නමුත් ඒක මෑන්පව සේවය. පුද්ගලිකංශය තමයි වැඩිපුර යන්නේ. අද කටුනායක දියගම කලාපවල ෆැක්ටරි වලට වැඩ කරන සේවකයෝ එන්නේ උදේ පාන්දර 7ට ගිහිල්ලා ෆැක්ටරි අයිතිකාරෝ මැනේජ්මන්ට් එකකින් ගිහිල්ලා සේවකයෝ ටික අරගෙන එනවා. එදා දවසේ වැඩ කරලා යවනවා. එහෙම තියෙන්නේ. මේක වහන් සේවේ. ඒ වහන් සේවේ දැන් දියුණු සමාජයකට ගැලපෙන්නේ නැහැ. දියුණු සමාජයකට යද්දී හොඳ ශක්තිමත් කම්කරු නීති එන්න ඕනේ. ILO එක යෝජනා කරන්නේ ඒවා. නමුත් ඔබතුමන්ලා ක්‍රියාත්මක කරලා තියෙන එකේ අනිත් පැත්ත. ඒ නිසා ඔබතුමන්ලා මේක මේ හදිස්සි එකපාරට නීතිපති දෙපාර්තමේන්තුවේ ආපු ඒ උපදේශනත් පිළිගන්නේ නැතුව මේක හදිස්සි ඉදිරිපත් කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේකත් එක්ක බැඳිච්ච තව ක්‍රියාවලියක් තියෙනවා. USAID ආයතනය දැනටමත් ප්‍රධාන කම්කරු නීති හතරක් වෙනස් කරන්න ඔබතුමන්ලට උදව් උපකාර කරනවා. ඒ නීති සඳහා ආධාර දෙනවා. එතකොට ඒකෙන් යෝජනා කරනවා සාප්පුහ කාර්යාලයේ සේවක පනත සංශෝධනය කරන්න, දරුවන් කාන්තාවන්ා තරුණයන් රැකියා වේදවීමේ පනත සංශෝධනය කරන්න, ඒ වගේම ප්‍රසූතාගාර පනත සංශෝධනය කරන්න. මේ පනත් තුනම අහෝසි කරලා ඒ වෙනුවට සිංගල් එම්ප්ලොයිමන්ට් ඇක්ට් එකක් ගේන්න කියලා. ඒක කරන්නේ කවුද? USAID එකකින්. USAID එකකින් ආධාර දීලා. එතකොට ඒකත් එක්ක තමයි මේ කම්කරු ආඥා පනත පරිපාලක සභාව වෙනස් වෙන්නේ. ඒ වෙනස් වෙද්දී ඔබතුමාලා කියන්නේ දැන් ඉන්න කොන්ත්‍රාත් සේවකයන්ට දැන් රස්සාවෙන් ඉවත් කරනකොට ඒ අයට යන්න විනිශ්චය සභාවක් පිහිටවනවා කියලා. විනිශ්චය සභාව පිහිටවන එකේ තියෙන ප්‍රශ්න කියන්නම්. ඔබතුමාලා මෙතන කියනවා ඊළඟ 12 වෙනි වගන්තිය සංශෝධනය කරනද්දී කියනවා මේ සේවා නියුක්ත සම්බන්ධතා පිළිබඳ විශේෂ විනිශ්චය සභාවක් පිහිටවීම. මොකද්ද මේ විශේෂ විනිශ්චය සභාව? ඒක හොඳයි. හැබැයි පිහිටවන්නේ කවුද? කවුද ඒකට සභාපතිවරයා පත් කරන්නේ? අනිකුත් නියෝජිතව දෙන්න පත් කරන්නේ ඇමතිවරයා. ඒතර ඇමතිවරයාගේ අභිමතය පරිදි මේ විශේෂ විනිශ්චය සභාව පිහිටවනවා. ඔබතුමා දන්නවා රාජ්‍ය සේවයේ තියෙන පරිපාලන සේවා අභියාචන. ඒක මෙහි වෙන්නේ අධිකරණ සේවා කොමිසමේ, ස්වාධීන අධිකරණ සේවා කොමිසමේ. ඒතර මේක සිද්ධ වෙන්නේ පත් කරන්නේ අධිකරණ සේවා කොමිසමේ නෙමෙයි, ඇමතිවරයා. පඩිය තීරණය කරන්නේ ඒ කොමිසමේ සභාපතිවරයා වෙන්නේ ශේෂාධිකරණයේ හිටපු විශ්‍රාමික විනිසුරුවරේ. ඔහුගේ වැටුප තීරණය කරන්නේ ඇමතිවරයා. එතකොට මෙතන සාධාරණයක් ඉෂ්ට වෙනවද? මෙතන යුක්තිය ඉෂ්ට වෙනවද? නෑ. ඒක දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. දැන් අපි ඔබතුමාලා කිව්වේ යහපාලනය තුළ ප්‍රජාතන්ත්‍රීයකරණයට රට ගෙනියන්නේ කියලා. නමුත් මෙතන වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. මේක සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා ඇමතිවරයාගේ අභිමතය පරිදි මේ සභා මේ කමිටුවට මේ විශේෂ අධිකරණයට තුන් දෙනා පත් කරන්නේ. ඒක දේශපාලනීකරණයක් නිසා ඒක ස්වාධීන වීමක් නෙමෙයි.
මේ ඔබතුමා මේ සිංගල් එම්ප්ලොයිමන්ට් ඇක්ට් එක ගැන කිව්වා. ඒක තාම අපි කෙටුම්පතක් සකස් කරලා සාකච්ඡා අවස්ථාවේ තියෙන්නේ. ඒකේ මම වගකීමකින් කියනවා දැනට තියෙන කිසිම කම්කරු අයිතිවාසිකමක් උල්ලංඝනය කරන්නට අපි ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙත් නැහැ, හැම දෙයක් කරන්නෙත් නැහැ. අපි දැන් ඒක උපදේශකකාරක සභාවට යොමු කරලා ඒකේ දැන් සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. එතනදී අපි ඒ අයට ඒ පිළිබඳව පහුගිය රැස්වීමේදී කරුණු ඉදිරිපත් ලබා දුන්නා. ඒ පිළිබඳව දැන් අපි හෙටත් රැස් වෙනවා. හෙටත් රැස් වෙලා ඒ ගැන සාකච්ඡාවක් කරනවා. ඒ ගැන තාම අපි ස්ථිර තීන්දුවක් අරගෙනත් නැහැ. අපි වෘත්තීය සමිතිවල ඒගොල්ලන්ගේ අදහස් ලබා ගන්නවා. නමුත් මම වගකීමකින් කියනවා කිසිම සේවක අයිතිවාසිකමක් අපි කප්පාදු කරන්නට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ඉටි තියන්නේ නැහැ.
ওই විදිහටම තමයි ඔබතුමාලා පොරොද්දුනේ කොන්ත්‍රාත් සේවය ගැන. කොන්ත්‍රාත් සේවකයෝ අපි බඳව ගන්නේ නැහැ. මේක වහල් සේවයක්. අපි සහතික වෙනවා. අපි අලුත් ආණ්ඩු ආවම කිසිදු කොන්ත්‍රාත් බඳවා ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. කොන්ත්‍රාත් සේවය
ගන්නවා
කියලා. ඒ නිසා ඒ පොරොන්දු වැඩක් නැහැ. කම්කරු උපදේශක සභාවේ, ජාතික කම්කරු උපදේශක සභාවේ සාකච්ඡා වෙච්ච තීන්දුව කඩලා තමයි ඔබතුමාලා අද මේ 53 යාවගන්ති ඉවත් කරන්නේ. ඒ නිසා මට ඔබතුමාගේ වචනේ විශ්වාස කරන්න බෑ. අද මේ කියන දේ හෙට කොයි විදිහට වෙනස්ද කියලා. ඒ පනත් සංශෝධනය කරලා තාම ඉවර කරලා නැති බවත් මම පිළිගන්නවා. හැබැයි ඔබතුමාලා කරන්න යන්නේ මොකද්ද? හාම්පුතාට දෙනවා සේවකයන් පිළිබඳ සම්පූර්ණ තීන්දුව ගැනීම අයිතිය. ඒ කියන්නේ සේවකයන්ගේ වැටුප, මූලික පඩිය, නිවාඩු, සේවා කොන්දේසි, පැය 8 වැඩ කරන්නේ කොහොමද? ඒ පැය 8 තීරණය කරන්නේ උදේ 8 ඉඳලා හවස 4:05 වෙනකන්ද නැත්නම් 12ට දෙන්නේ? ඒව තීරණය කරන්න හාම්පුතා. ඒක තමයි මේ සංශෝධනයේ තියෙන්නේ. ඒ නිසා මෙතන ඔබතුමන්ලාගේ ප්‍රකාශනය සහ භාවිතාව අතර සම්පූර්ණ පරස්පරයක් තියෙන්නේ. ඒ නිසා අපි අවධාරණය කරලා කියනවා මේ පනතෙන් ඇත්තටම සිද්ධ කරලා තියෙන්නේ වහල් සේවය, ඒ කියන්නේ කොන්ත්‍රාත් සේවය නීතිගත කිරීමක් මිසක් කොන්ත්‍රාත් සේවය අහෝසි කිරීමක් නෙමෙයි. ඒ නිසා මේ පනතට අපි විරුද්ධයි. මේකට එකඟ වෙන්න බෑ. මොකද මේක කම්කරුවාගේ අයිතිවාසිකමක් ආරක්ෂා කිරීමක් නෙමෙයි, වහල් සේවයේ නීතිගත කිරීමක්. වහල් සේවයේ නීතිගත කරන්න කිසිත් ඉඩ දෙන්න බෑ. නීතිපතිවරයා අර නිරීක්ෂණ එව්වෙත් ඒක කරන්න එපා කියලා. ඒ නිසා ඒකට පිටින් යන දෙයක්
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
ඒ වගේම ඔබතුමා කිව්වා ඉවර අවසන් කරනවා ආබාධිත සොල්දාදුවන්ගේ විශ්‍රාම වැටුප් පිළිබඳව. 2009 යුද්ධය අවසන් වුණා. 2015 වෙනකම් මේ ආණ්ඩුවට බැරුණා විසඳන්න. ඔබතුමාලට බැරුණා විසඳන්න. අදත් මහපාරේ උද්ඝෝෂණය කරන නිසා ඒ ආණ්ඩුවට විවේචනය තිබ්බා වගේම ඒව විසඳන්නම් කියලා ඇවිල්ලා අවුරුදු 4.5ක් වෙනකම් ඔබතුමාලා විසඳුවෙත් නැහැ. ඒ නිසා තමයි අද මහපාරේ ඒ ආබාධිත සොල්දාදුව උද්ඝෝෂණය දෙන්නේ. ඒ නිසා ඒ විසඳන්න කඩිනම් පියවර ගත යුතුව තියෙනවා. අර වැටුප් ලයිස්තුවක් කිව්වා මෙච්චර මෙච්චර හම් වෙනවා කියලා. හැබැයි ඔබතුමා හොඳට මතක තියාගන්න අපේ රටේ වතුකම්කරු සේවකයෝ ලබන්නේ දවසට රුපියල් 550යි. ඒක වෙනස් කරේ නැත්නම් ඔබතුමාලා. ඒ නිසා අර මහා පම්පෝරි ගැහුවට වතුකම් කරෝගේ වැටුප වැඩි කරන්න ඔබතුමාලා අසමත් වුණා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීතුමා.
වාසනාරුඩ ගරු මන්ත්‍රීතුමියනි, සම වාසන ආරම්භන සම්බන්ධත් ඒ වගේම පරිපාලක සංශෝධන පනත සම්බන්ධව අදාත් දක්වන අවස්ථාව සලසා දීම පිළිබඳව ඔබතුමියට අපේ ස්තුතිය පළමු කොටම පිරිනමන්න ඕනේ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමියනි, ඉතාම වැදගත් යෝජනාවක් ඇටියෙ එහෙම නැත්නම් ඉතාම වැදගත් සංශෝධනයක් ඇටියෙ තමයි අපි ශ්‍රම වාසන ආරම්භන සම්බන්ධ තියෙන සංශෝධන දකින්නේ. විශේෂයෙන් අපි දන්නවා මෙතෙක් කල්ේ ශ්‍රම වාසන ආරම්භන මගින් අපි දන්නා හුඟක් අවස්ථාවේදී සේවකීන්ට මෙතෙක් කල් සුබ සාධන කටයුතු සඳහා ඒ වගේම ඒ අයගේ අනිකුත් වෛද්‍ය ආධාර සඳහා පමණයි මේකෙන් යම්කිසි සාධාරණයක් එහෙම නැත්නම් ඒකෙන් අතින් යම්කිසි දීමනාවක් ලබා දෙන්න කටයුතු කෙරුවේ. නමුත් අද ගරු අමාත්‍යතුමා ඉදිරිපත් කර තියෙන සංශෝධනත් එක්ක විශේෂයෙන්ම අපි දකිනවා ඒ අයට මේක ඔබෙන් ගිහිල්ලා විශේෂයෙන්ම අපි අත්දකින විශේෂ දේ තමයි ගරු මන්ත්‍රීතුමියනි, අපි දන්නවා සේවකෙක් යම්කිසි අවස්ථාවක සේවයෙන් ඉවත් වෙච්ච කරපු අවස්ථාවක ඒ අයට අසාධාරණයක් වෙච්ච අවස්ථාවකදී අපි දන්නවා හුඟක් අවස්ථාවල කම්කරු කාර්යාල වලට ගියාට හුඟක් කාලයක් යාට සාධාරණ ඉෂ්ට කරන්න බොහෝ කාලයක් ගත වෙනවා. ඉතින් එවැනි අවස්ථාවකදී ඒ අයට තමන්ට සිවිල් අධිකරණ කියලා නඩුවක් පවර ගන්න යනකොට ඒ නොයෙකුත් ආකාර අපහසුතාවන් පත් වෙනවා කියන එක අපි දන්නවා. ඒකට මූලිකම හේතුව තමයි නීති ආධාර සම්බන්ධ විශාල මුදලක් එහෙම නැත්නම් පිළිවෙලක් දරවන්න තියෙන අවස්ථාව. නමුත් අද මේ සංශෝධනය තුළ අපි දකින හොඳම දේ තමයි ඒකට යම්කිසි ආධාර මුදලක් ඒ වගේම යම්කිසි රැකවරණයක් මේ සමවාසන ආරම්භදී මේ සංශෝධනත් එක්ක ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒක ඉතාමත් වැදගත් කාලීන දෙයක් හැටියට අපි මේ අවස්ථාවේදී අගය කරන්න ඕනේ. ඊට අමතරව අපි සමවාසන ආරම්භදල සම්බන්ධ ඒ සංශෝධනයත් ගෙන අතරතුරේදී පරිපාලක සංශෝධන සම්බන්ධවත් මේ අවස්ථාවේදී මම හිතන්නේ ඉතාමත් හොඳ තීරණ කීපයක් අරන් තියෙනවා සේවකයන්ගේ පැත්තේ ගත්තොත් එහෙම. මොකද අපි දන්නා හුඟක් අවස්ථාවේදී සේවකයෝ හාම්පුතුන් අතර තියෙන ප්‍රශ්න එනකොට හුඟක් වෙලාවට කර්මාන්ත හිමි එහෙම නැත්නම් ආයතන හිමියෝ හාම්පුතුන් කටයුතු කරන්නේ සේවකයන්ට අසාධාරණයක් වෙන ආකාරයට. ඉතින් මේ අවස්ථාවේදී අපි දන්නවා කම්කරු නීති රීති කොච්චර තිබුණා වුණත් ඒ වගේම නීති නිලධාරීන් කොච්චර මේ අවස්ථාවලට සම්බන්ධ වෙලා ඒ අයට යම්කිසි කරුණු පැහැදිලි කළා සේවකයන්ගේ පැත්තේ සාධාරණයක් ඉෂ්ට කරන්න ගියාට අපේ තියෙන නීති රීති ප්‍රමාණවත් නැති නිසා හුඟක් අවස්ථාවේදී ඒවැ රිංග යන අවස්ථාවල් අපි දකිනවා. ඒ තුළින් සේවකයන්ට මං හිතන්නේ මෙතෙක් කල් සමහරක් අවස්ථාවේදී සාධාරණ ඉෂ්ට කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් අද මේ සංශෝධන තුළින් එහෙම නැත්නම් මේ නීති රීති අලුතින් ඇති කිරීම තුළින් මං හිතනවා සේවකයන්ගේ පැත්ත ගත්තොත් එහෙම විශේෂයෙන්ම ලොකු සේවවාසියක් එහෙම නැත්නම් සේවකයන්ගේ පැත්ත ගත්තොත් එහෙම විශාල පිටුවහලක් ඒ ඇයට ලැබෙනවා කියන එකත් මේ අවස්ථාවේදී අපි මතක් කරන්න ඕනේ. ඊට අමතරව ගරු මන්ත්‍රීතුමිය අනික් කාරණාව තමයි අපි දකින හුඟක් වෙලාවට අපි කතා කරන්නේ හුඟක් මේ කර්මාන්ත ශේෂ්ත්‍රය සම්බන්ධව. කර්මාන්ත ශේෂ්ත්‍රය ගැන කතා කරනකොට ගරු මන්ත්‍රීතුමිය අපිට කතා කරන්න තියෙන අත්‍යවශ්‍යම දේ තමයි වැවිලි කර්මාන්තය සම්බන්ධ කමුකරුවන් ගැන. අපිට මතකයි විශේෂයෙන් මේක ජනතා වස්සංගතර මණ්ඩලයේට ඒ වගේම වැවිලි කර්මාන්ත වැවිලි සංවස්ථාවට ආයත් වෙලා තියෙනකොට අපි දන්නවා ඒ කාලේ වෘත්තීය සමිති බොහොම ප්‍රබලව හිටියා. ඒ වෙලාවේ මං හිතන වතුකම් කරා මීට වඩා ප්‍රබල තත්ත්වයක් තිබුණා. ඒ ඇට යම්කිසි අසාධාරණයක් වෙනකොට ඒ වගේම වැටුප් ප්‍රශ්නයක් වෙනකොට ඒ වෘත්තීය සමිති බොහොම ක්‍රියාත්මක කාවයට පත් වෙලා තිබුණ යුගයක් තිබුණා. නමුත් අද අපි දකිනා විශේෂයෙන් මේ වැවිලි සමාගම් වලට මේ වැවිලි ශේෂ්ත්‍ර එහෙම නැත්නම් මේ කම්කරුව ටික යටත් කිරීම තුළ මං හිතන්නේ වෘත්තීය සමිති අද අකර්මණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ අය කියන හරිත කන් දෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඒ නිසා කම්කරුවන්ට සමහරක් වෙලාවට ලොකු අසාධාරණයක් සිද්ධ වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මම හිතනවා ගරු ඇමතුමනි, අපි හුඟක් වෙලාවට මේ අවස්ථාවේදී අපි කර්මාන්ත සම්බන්ධවත් ඒ වගේ මණිකුත් ආයතන ගැන කතා කරනකොට මේ වැවිලි කර්මාන්ත එහෙම නැත්නම් මේ වැවිලි සමාගමුත් මේ නීති රීති වලට යටත් වෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මං හිතන්නේ ඒක ඒ ආකාරයටම ඇතුළත් වෙන්නම ඕනේ ගරු ඇමතුමනි. නැත්නම් මොකද හුඟක් අවස්ථාව අපි දකිනවා මේ අහිංසක වතුකම්කරු ජනතාවට හුඟක් අවස්ථාවේදී මේවා සම්බන්ධ යම්කිසි සහනයක් ඒ වගේම ඒ ඇයට වෙච්ච අසාධාරණ සම්බන්ධ යම්කිසි පියවරක් ගන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. ඉතින් ඒක මං හිතනවා ඒක ඇතුළත් වෙලා තියෙනවා. මොකද හුඟක් වෙලාට ඒ අසාධාරණ අපි දකින නිසා. ඉතින් ඒතුළු මං හිතනවා වතුකම් කරුවන්ටත් මං හිතන හැටියට පෞද්ගලිකව හරි Tamanට නඩුවක් පවරන්න අද මේකෙන් අවස්ථාව ලැබිලා තියෙන එකත් අපි මේ අවස්ථාවේදී අගය කරන්න ඕනේ. ඉතින් ඒ අවස්ථාවෙත් මම තව එකක් කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි ලබපු අත්දැකීම් තමයි හුඟක් අවස්ථාවේදී කර්මාන්ත හිටියටින් වහලා දාලා යන අවස්ථාවල් අපි දකිනවා ගරු මන්ත්‍රීතුමියනි. විශේෂයෙන්ම ග්‍රාමීණ ලෝකයේ මත්තුමා ඒ සම්බන්ධව අදහසක් ඉදිරිපත් කෙරුවා. මොකද යටිගත ප්‍රදේශයේ මම නියෝජනය කරන ප්‍රදේශයේ මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා හොඳ කර්මාන්ත ශාලාවක් තිබුණා. සේවකයෝ 1000 ගණනක් වැඩ කටයුතු කෙරුවා ඇඟලුම් කර්මාන්ත ශාලාවක්. නමුත් මේ කර්මාන්ත ශාලාව හිටි හැටියේ මං හිතන්නේ බංකොලොත් භාවයට පත් වෙලා තමයි ගරු මන්ත්‍රීතුමියනි ඒක වහන්න කටයුතු කෙරුවේ. නමුත් ඒ අවස්ථානුකූලව සේවකයෝ 1100ක් කර කියා ගන්න දෙයක් තිබුණේ නැහැ. ඉතින් අපි දන්නා මම පෞද්ගලිකව මැදිහත් වුණා. ඒවගේ මේ සම්බන්ධව කම්කරු දෙපාර්තමේන්තුවට ඒවගේම කොමසාරිස්තුමාලට අපි පැමිණිලි කෙරුවා. නමුත් මේ සා විශාල සේවක සංඛ්‍යාවකට එයාට එකවරට රැකවරණයක් ලබා දෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ අයගේ අඩුපතරමින් ගැටිවිටිවත් එහෙම නැත්තම් EPF ETF නිසියාකාරව තැන්පත් කරලා තිබුණ නැති අවස්ථාවල් තිබුණා. ඒකට වන්දියක් ලබා දෙන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඉතින් ඒ අය මම හිතන්නේ බැංකුවටත් උගස් වෙලා තිබුණේ කර්මාන්තශාලාව බැංකුව මම හිතන්නේ ඒක වෙන්දේසි කරලා ඒ අයගේ මුදල් ටික පියව ගත්තා. නමුත් අපේ කර්මාන්ත කරපු හිටපු සේවකීන්ට ඒකෙදි කිසිම රැකවරණයක් අපිට ලබා ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ කර්මාන්තතුමනි. ඉතින් අන්න ඒ වගේ දැන් මම මේ උන්ති උදාහරණයක් විතරයි කර්මාන්තතුමනි දුන්නේ. මේක මම හිතන හැටියට ලංකාව පුරා මේ වගේ පෞගේ කාලේ අඟපු කර්මාන්ත රාශියක් වගේ වැසීමට ලක් වෙච්ච අවස්ථාවේදී ওই ප්‍රශ්නෙම සේවකීන්ට ආවා. ඉතින් අන්න එවැනි අවස්ථාවකදී ගරු ඇමතුමනි මොන හරි වැඩපිළිවෙලක් යොදන්න වෙනවා, මොන හරි රැකවරණයක්. සමහරක් වෙලාවට මේ කර්මාන්ත ආරම්භ කරනකොට කර්මාන්ත හිමියොත් අපි රැක ගන්න ඕනේ, ආයෝජක අපි රැක ගන්න ඕනේ. නමුත් ඒ වගේම අර වගේ හදිසි අවස්ථාවක් ආවොත්, එහෙම නැත්නම් මේ කර්මාන්තයක් වැහෙන අවස්ථාවක් ආවොත් අර සේවකීන්ට මම හිතන්නේ මේ වගේ විශාල සේවක සංඛ්‍යාවක් ආවොත් ඒ සම්බන්ධ යම්කිසි රැකවරණයක් ලබා දෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපි දන්නවා විශේෂයෙන්ම අර මෑන් පවර් සේවක ගැනත් විශේෂයෙන්ම කතා කරුවා. මොකද අපි දන්නවා ගරු මන්ත්‍රීතුමියනි මෑන් පවර් වල සම්බන්ධලා ඉන්න සේවක හුඟ දෙනෙක් කල්පනා කරනවා මේ මෑන් පවර් සේවයට ගියාම ඒ ආයතනයේ ස්ථිර සේවයට ගන්න පුළුවන් වෙයි, අවුරුදු ගාණක් වැඩ කෙරුවාම අපිට ස්ථිරභාවය ලැබෙයි කියලා බොහොම
විශ්වාසයෙන් තමයි ගරු මන්ත්‍රීතුමිය
ඉන්නේ. නමුත් මං හිතන්නේ කොයිම අවස්ථාවකත් ඒ අය ස්ථිර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මම හිතන හැටියට ගරු මන්ත්‍රීතුමිය ඒ අයට EPF එහෙම නැත්නම් අර්ථ සාධක කරමුදල් ඒ කිසිවක් සම්බන්ධ වක්කීමක් එහෙම නැත්නම් අයිතිවාසිකමක් නැහැ. ඒ වගේම හදිසිය සේවයෙන් අයවත් කෙරුවත් ඒ අය කොන්ත්‍රේත්කාර තීමල් විසුන් අනුව ඒ අයට කිසිම වන්දියක්වත් ලබා ගන්න අවස්ථාවක් නැහැ. ඉතින් මම ඉල්ලා හිටනවා මේ අවස්ථාවේදී එවැනි සේවක ගණනාවක් දහස් ගාණක් මේ ලංකාව පුරා ඉන්නවා. ඒ අයට යම්කිසි ක්‍රමවේදයක් මේ තුලින් ලැබෙනවද කියලා මම දන්නේ නැහැ. පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා ගෞරව ඇමතුමාගෙන්. මම හිතනවා ඒ අයට යම්කිසි වැඩපිළිවෙලක් මේකෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද මේ අය හදිසියේ අවුරුදු දෙක තුනක් සේවය කළා, එහෙම නැත්නම් අවුරුදු හතරක් පහක් සේවය කළා, එක පාට සේවයෙන් ඉවත් කෙරුවොත් එහෙම මම හිතන්නේ ඒක සාධාරණ නැහැ. මොකද ඒ අය බොහොම බලාපොරොත්තු වෙන තමයි මේ ආයතනවලට සම්බන්ධලා ඉන්නේ. කවදා හරි අපිට මේක ආයතන තුළම ස්ථිර සේවයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි කියලා. අන්න එවැනි අවස්ථාවලදත් යම්කිසි පිටුවහලක් ඒ අයට යම්කිසි රැකවරණයක් ලබා දීමේ වැඩපිළිවෙලකුත් මේක ක්‍රියාත්මක වෙනවා නම් ඉතාමත් හොඳයි කියලා මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා. මම දීර්ඝ වශයෙන් කතා කරන්න වෙලාවක් නැහැ. නමුත් ගරු ඇමතුමාට මේ අවස්ථාවේදී අපි විස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද විශේෂයෙන්ම මේ සේවකියක පැත්තකට කල්පනා කරලා මේ සේවකියගේ ප්‍රශ්න, ඒ වගේ මෙයාට හදිසි අධිකරණයට යන්න කොටන අවශ්‍ය කරන පිටුවහල, අරමුදල්, ඒ වගේ දේවල් සපයන්න, ඒ වගේම අනිකුත් සේවකගේ පැත්තෙන් ඒ අයට වෙන අසාධාරණ සම්බන්ධව නීති රීති දැඩි කරන්න කටයුතු කරලා ගෙනාවු මේ යෝජනාව සම්බන්ධ කර ඇමතුමාට මේ අවස්ථාවේදී අපි ස්තුතිවන්ත වෙමින් එතුමාට මේ කටයුතු කරන්න සියලුම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සමර්පණය කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමියනි, අද දින අම්කරු ඇමතුමා විසින් ඉදිරිපත් කර තිබෙන විශේෂයෙන් පරිපාලක සභා සංශෝධන පනතත් අනිකුත් රෙගුලාස පිළිබඳ සාකච්ඡා වෙන අවස්ථාවේදී පළවෙනියෙන් සඳහන් කරන්නට කැමති අපේ රටේ පසුගිය කාල පරිච්ඡේදයේ විශේෂයෙන් විවෘත ආර්ථිකය ස්ථාපිත කර ගනිමින් ආයෝජන මණ්ඩලය විසින් ඇති කරන ක්‍රියාදහමයන් වල සම්බන්ධතාවන් කොටසක් හැටියට මෑන් පව කොන්ත්‍රාත් සේවය දහස් ගණනින් වැඩි වී තිබෙනවා. එය සුළුපටු ප්‍රමාණයක් නෙමේ. එය මේ වෙන විට මා හිතන්නේ ලක්ෂ දෙකකට කිට්ටු ප්‍රමාණයකට පැමිණ තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. ඉදිකිරීමේ කර්මාන්තයේ සිට තෝරාගත්ත කර්මාන්ත රාශියක ශ්‍රමය තමනට හැකි ලෙස හා ඕමනා විදියට මේ ගිවිසුම් සකස් කරගෙන උපයා ගැනීම තුළින් ආයතන හාම්පුත්තු විසින් ගෙන යන වැඩපිළිවෙල අනිවාර්යෙන්ම රටේ පිළිගත් නීති සම්ප්‍රදාය වැඩ කරන ජනතාව අවුරුදු ගණනාවක් දිනාගත් නීති සම්ප්‍රදාය නොවේ. ඒ නිසා ගරු ඇමතුමාගේ උත්සාහය වන්නේ මුදල් ඇමතිතුමා විසින් අයවැලේකනේ ප්‍රකාශයට පත්කරන ලද දැනට තියෙන කම්කරු නීති සංශෝධනය කොට යම් යම් ඓතිහාසිකම් ඉවත් කිරීමේ තත්වයට පරිවර්තන වෙන සංශෝධනයක් බවට මේ සංශෝධනය පත්වෙනවා. විශේෂයෙන් පරිපාලක සභා සංශෝධන ගැන කතා කරනකොට අපිට සඳහන් කරන්නට වන්නේ දැනට තිබෙන ගිවිසුම් හා මේ නීතිය පිළිබඳ සැකය ක්‍රියාත්මක කිරීම පිළිබඳ නීතිපතිවරයා විසින්ද කරුණු දක්වලා තියෙනවා. ඇමතිතුමා දැනට නිල නොවත් වශයෙන් දවල පත්‍රිකාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන කම්කරු නීති මාලාවේ වෙනස්කම් ඇති සාකච්ඡා වෙන දවල පත්‍රිකාව ඉතාම භයානක දවල පත්‍රිකාවක්. එය ක්‍රියාත්මක කිරීමට පෙරාතුව එහි වගන්ති කීපයකට පෙකෙනී වැලට සම්බන්ධ සංශෝධනයක් තමයි අද ඇමතුමා ඉදිරිපත් කරන්නේ. මෙයින් සිද්ධ වෙන්නේ අද වැඩ කරන ජනතාව හා ඔවුන්ගේ නියෝජිතයන්ට ආරක්ෂාව තිබෙන නීති රාශියක් අධිකරණයට මිනිස්සු සභා අධිකරණවලට යොමු කරනවාය කියන කාරණාව පෙන්වුම් කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් යටපත් වීමකට පරිවර්තන වෙනවා. කොමසාරිස්තුමාට මේ තියෙන බලය දැනුත් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන බලයට නීතිමය ආවරණයක් දෙමින් දීර්ඝ කාලයක් මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ වන සේවකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට හාම්පුත්තුන්ට මේ 11, 12 සහ අනිකුත් ඒට සම්බන්ධිත වගන්ති තුලින් ඇති කරන සංශෝධන වලින් බලයක් ලබා දෙනවා. අපේ රටේ කම්කරු උසාවියකට හාම්පුතාට වගේම ඉදිරිපත් වෙන්නට යන්න පුළුවන් අයිතිවාසිකමක් තිබෙන වගේම සේවකයන්ට හා වෘත්තීය සමිති නියෝජිතයන්ට යන්න අයිතිවාසිකමක් තියෙනවා. ඔබතුමා මේ නඩු තීන්දුවක් හොඳයි. ඒක කාරණාවක් මම ඔබතුමාගෙන් අහන්න. මේ විනිශ්චය සභාවෙන් නඩු තීන්දුවක් දෙන්නේ කවදද කියලා මේ වගන්තියක් නැහැ. අවිනිශ්චිතයි. අවිනිශ්චිතයි. නඩුකාරවරයෙක් එක පැත්තක් බලලා නීතිවේදීන්ගෙන් බලලා කල්ලිල්ලුවාම මේ සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා කියලා මේ සභාවේ නැගිටලා කියන්නේ කොහොමද? ඒ නිසා ගරු ඇමතිතුමනි මේ සංශෝධනයන් ඉදිරිපත් නොකර සම්මත කිරීමට හදිසි ක්‍රියාවෙන් නොකර අද සාකච්ඡා වෙන කරුණු යළිත් සාකච්ඡා කිරීමට භාජනය කිරීම තමයි ඔබගේ කම්කරු උපදේශකාරක සභාවේ කරනව නම් වඩා හොඳ දේ. එහෙම නැත්නම් මං සඳහන් කර කලින් සඳහන් විදිහට ලක්ෂ ගානාවක් කරන සාමාන්‍ය අයිතිවාසිකම් මත එදිනදා කොන්ත්‍රාත් හා එවැනි සේවා තත්ත්වයෙන් ඉන්න සේවක සියලු දෙනාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකට නීතිය සකස් කර දීමේ බරපතල අවස්ථාවකට පිවිසෙනවා. ඔබතුමා දන්නවා අපේ රටේ කම්කරු නීතිය විකාශනය වුණේ 1900 නීතිය මගින් විකාශුණේ 1900 විශේෂයෙන් පාර්ලිමේන්තු හරහා 31 සිට ILO සංවිධානය සුවිශේෂව ලංකාවේ කම්කරු නීති විකාශනය පිළිබඳ ගෞරවයක් පුදකර අවුරුදු 10කට ඉස්සෙල්ලා ඒ 1936 ඇති කරපු රාජ මන්ත්‍රණ සභාවේ කම්කරු නීති වල පදනම කිසිලෙසින් වෙනස් නොවී විකාශනය වුණු සුබසාධක සමාජයක් අපේ රටේ පවතින බවත් ඒ සුබසාධක සමාජයේ ආරක්ෂාව එලෙසම පැවතිය යුතු බවත් අද ඔබ ඉදිරිපත් කරන මේ සංශෝධනය ඒ ආරක්ෂාව අහෝසි කරන බරපතල තත්ත්වයකට පරිවර්තන වෙනවා. අපේ පරිපාලක සභාව අවමයන් පිළිබඳ තීරණයන් ගැනීමේ ගෙවීන් පිළිබඳ තිබෙන වගන්ති සියල්ලම උට තිබෙන ආරක්ෂාවල් මේ මගින් ඉවත් වෙන බව සඳහන් කරන්නට ඕනේ. මම කලින් කිව්වා වගේ නිශ්චිත කාල සීමාවල් නොමැති පරීක්ෂණ හෝ අධිකරණ කෙරෙහි වැඩ කරන අසරණ ජනතාවට විශ්වාසය දමන්න කියලා මිත්‍යාවක් පෙන්නුම් කරනවා නම් ඒ අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මම මේ අවස්ථාවේදී ගරු සභාපතිතුමියනි තව එක වැදගත් කාරණාවක් ගේන්න කැමතියි. ඇමතුමා සිටින අවස්ථාවේ මේ වෙනකිට උතුරු පළාතේ ඩිපෝ 80ක වැඩවර්ජනයක් තිබෙනවා ළංගම ඩිපෝ. ඩිපෝ 80ක වැඩවර්ජනයක් තිබෙනවා. ගරු ඇමතිතුමනි ඔබගේ සංශෝධන වලින් එකක් තමයි සෞඛ්‍ය නීතිය පිළිබඳ ආරක්ෂාවේ සංශෝධනය. එක ඉල්ලීමක් උතුරු පළාතේ යාපනයේ පේදුරු තුඩු ඇතුළු ඩිපෝ රාශියක එක ඉල්ලීමක් තමයි සභාපතිතුමියනි පිරිමි හාකාන්තා සේවකයන්ට ලැබිය යුතු සනීපාරක්ෂක සෞඛ්‍ය පහසුකම් මේ සේවා ස්ථානවල ලබා දෙන්නේ නැහැ කියලා. ඉතින් උතුරු පළාතේ ජනතාවට රටේ කම්කරු නීතියෙන් මූලිකව තියෙන ඕනෑම කෙනෙක්ට තිබෙන මේ ආරක්ෂාව අහෝසි වී තිබීමට දරු ඇමතිතුමා වහාම මැදිහත් විය යුතුයි. කම්කරු කොමසාරිස්වරයා මැදිහත් විය යුතුයි. ඒ අයගේ රාත්‍රී සේවය, ඒ අයගේ නිවාඩු දින වැටුප් පිළිබඳ අයිතිවාසිකම් මේ කිසිවක් නොසලකන කම්කරු නීති මාලාවක් උතුරු කරේ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිසා තමයි අද මේ සේවකයන් ඩිපෝ 80ක උතුරු පළාතේ වැඩ වර්ජනය දෙන්නේ. අනියම් ආදේශන කොන්ත්‍රාත් ආදී වශයෙන් සේවය බඳගෙන මේ අයගේ අයිතිවාසිකම් යටපත් කරගෙන යන ක්‍රියාදාමය සාධාරණ ඉල්ලාසිලා වැඩවර්ජනයක් පවතිනවා. ඒ වැඩවර්ජනය පවතිද්දී තමයි අපේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව නීති සම්මත කරන්නේ, ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් අහෝසි කරන්නේ. මෙවැනි ඛේද වාචකයකට පත් වී තිබෙන අපේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ පනත ඉදිරිපත් කරපු අවස්ථාවේදී මම ඇමතිතුමාගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඇමතිතුමාගේ කොමසාරිස්තුමා ඔය කාමරේ ඉන්නවා. ඇමතිතුමාගේ කොමසාරිස්තුමාගේ උපකොමසාරිස්තුමාලා ඉන්නවා. ඇමතිතුමා මේ සීට් එකේ නැති සමා ඔබතුමාගෙන් ඉල්ලනවා කොමසාරිස්තුමාට කියන්න උතුරේ යෙදෙන සේවක වැඩවර්ජනයක ඉල්ලීමක් තමයි මේ සෞඛ්‍ය සනීපාරක්ෂක අයිතිවාසිකම් ඉල්ලනවා. පිරිමියා කාන්තා සේවකයෝ ඒකවත් දෙන්න අඩු වශයෙන් වහා මැදිහත් වෙන්න කියලා. ඒකවත් දෙන්න බැරි කම්කරු කොමසාරිස්ගේ දෙපාර්තමේන්තුවෙන් අපේ කොන්ත්‍රාත්කරුවන්ට, කොන්ත්‍රාත් සේවකයන්ට, අනියන් සේවකයන්ට, කොටස් කම්කරු සේවකයන්ටද මේ උතුරේතක ඉල්ලීමක්? මේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ මෙවැනි නීතියකින්? දින නියමයක් නැතුව, දින නියමයක් නැතුව මේ සේවයේ අයිතිවාසිකම් අහෝසි කරන්න, වෙනස් කරන්න, ඔවුන්ගේ උපයන යම් යම් දීමනාවල් අහෝසි කරන ගිවිසුම් වලට දින නියමයක් නැති වගන්තියක් ඇති පනත්තකට කිසි ලෙසකින් අපට සහයෝගය දෙන්නට බෑ කියන ටික මම සඳහන් කරන්න කැමතියි. ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු අඩවිල් සුරේෂ් මන්ත්‍රීතුමා, එමෙතුමා.
සභේ තලමේ දංගි නඩත්ති කොණ්ඩකන්ද ගෞරව උරුපිනවර්ගලේ, ගෞරව රවීන්ද්‍ර සමරවීර தொழிலமைச்சர் எங்களுக்கு சமர்ப்பித்திருக்கின்ற இந்த பிரேரணையை முழுமையாக மலைய மக்களுடைய பிரதி என்ற வகையிலே நான் வரவேற்கின்றேன். இந்த பிரேரணையிலே பல வரப்பிரசாதங்கள் தொழிலாளர்களுக்கும் அதேபோன்று தொழிற்சங்கங்களுக்கும் ஏனைய துறையிலே சேவையாற்றுகின்ற சேவையர்களுக்கும் உத்தியோகஸ்தர்களுக்கும் ஒரு பாரிய ஒரு வரப்பிரசாதம் இந்த அரசாங்கத்தின் மூலமாக, இந்த அமைச்சின் மூலமாக கொண்டுவரப்பட்டிருக்கின்றது. எது எவ்வாறாக இருப்பினும் கூட தொழிலமைச்சரே இந்த அரசாங்கத்தின் மூலமாக இவ்வாறான நடவடிக்கைகளை கொணரும் போது இது சம்பந்தமாக தொழில் வழங்குனர்கள் கம்பெனி சொந்தக்காரர்களுக்கு சில விடயங்களை இங்கு கூறி வைக்க வேண்டிய பாரிய பொறுப்பு மலைய மக்களுடைய அரசியல் பிரதி என்ற வகையிலும் தொழிற்சங்க பிரதி என்ற வகையிலும் சில விடயங்களை இந்த உயரை சபையிலே கூறி வைப்பது நல்லது நினைக்கின்றேன். இவ்வளவு காலமாக இந்த தொழிலாளர்களுடைய தொழில் வழக்கு சம்பந்தமாக தோட்ட கம்பெனிகளுக்கும் சரி, ஏனைய துறையினருக்கும் சரி வழங்கப்பட்ட அந்த வரப்பிரசாதம் நேரடியாக தொழிலாளருக்கு வழங்கப்படுவது முழுமையாக ஒரு வரவேற்கத்தக்க விடயமாக இருக்கின்றது. நாங்கள் அதனை பாராட்டுகின்றோம். அமைச்சர் அவர்களுக்கு எங்களுடைய மலைய மக்கள் சார்பாக எங்களுடைய நன்றியும் தெரிவித்துக் கொள்கின்றோம். எது எவ்வாறாக இருந்த போதிலும் கூட சில கசப்பான சம்பவங்களும், விசேடமாக மலையகத்திலே பெருந்தோட்ட கம்பெனியுடைய உரிமையாளர்கள் நடத்திக் கொண்டிருப்பதையும் இந்த தருணத்திலே கூறி வைக்க விரும்புகின்றேன். பெருந்தோட்ட கம்பெனிகள் தோட்ட தொழிலாளர்களை வஞ்சித்து சட்டத்தையும் மீறி அரசாங்கத்தின் மூலமாக தோட்ட கம்பெனிகள் இந்த கம்பெனிக்கு வழங்கப்படும் போது செய்து கொள்ளப்பட்ட ஒப்பந்தத்தை மீறி, மனித உரிமையை மீறி இன்று தோட்ட தொழிலாளர்கள் வஞ்சிக்கப்பட்டுக் கொண்டிருக்கின்றார்கள் என்பதையும் நான் இங்கு தெரிவிக்க விரும்புகின்றேன். விசேடமாக பெருந்தோட்டங்களை நிர்வகிக்கின்ற கம்பெனிகள், 22 கம்பெனிகளுடைய அடாவடித்தனமான நிர்வாக முறையின் கீழ் பெருந்தோட்டங்கள் இன்று சின்னாபின்னமாக்கப்பட்டிருக்கின்றது. ஆகவே அந்த பெருந்தோட்டங்களிலே இந்த தொழில் அமைச்சினுடைய தொழிலாளர் உட்பட பிரதேசங்களிலே சேவையாற்றுகின்ற பிரதி ஆணையாளர்கள் முழுமையான கவனத்தை செலுத்த வேண்டும் என நான் கேட்டுக்கொள்கின்றேன். பெருந்தோட்ட கைத்தொழில் அமைச்சும் தொழில் அமைச்சும் இணைந்து சில நடவடிக்கைகளை மேற்கொள்ளாவிட்டால் இந்த பெருந்தோட்டங்களுடைய இந்த நிலைமை மிகவும் மோசமாக அடையக்கூடிய சூழ்நிலை இருக்கின்றது. 1989-90 காலகட்டத்திலே இந்த பெருந்தோட்டங்கள் கம்பெனிகளுக்கெல்லாம் அரசாங்கத்திற்கீழ் இருந்தது. 1992 பிறகுதான் கம்பெனிகளுக்கு வழங்கப்பட்டது. ஆனால் 1992 பிறகு ஒப்பந்தம் மூலமாக இந்த தோட்டங்களை நிர்வகிக்கின்ற கம்பெனிகள் அந்த 92 முன்பதாக அங்கு குடியமர்த்தப்பட்டிருக்கின்ற தோட்ட தொழிலாளர்களும் அவர்கள் அனுபவித்த சலுகைகளையும் அவர்கள் சட்டபூர்வமாக இடைநிறுத்தி வைத்திருப்பது ஒரு மனித உரிமை மீறல். ஆக இவ்வாறு நடவடிக்கைகளும் இந்த பெருந்தோட்டங்கள் நடத்தி கொண்டிருக்கின்றதையும் நான் தெரிவித்துக் கொள்ள வருகின்றேன். விசேஷமாக சூத்தியவன் தேவனாகர் ரவி சமுதிர வீர அமைத்துமாட்ட அப்போ கம்கர் அமைத்துமாட்ட அப்போ மதுரை டிஸ்டிக்கு பாலியன் மந்திரமே அமைச்சிக்கணி வத்துக்குற ஜனதாவே மித்ராக்னவே மேரட்டை விடகரண சேவைக்கோ வெனுவ கம்கர் வெனுவே மே கினாப்பு பணத்தை மம ஏத்துமாசா ஏத்துமாக அமர்த்தான் செய்யலதாட்டு மங்கு சூத்தி வந்து வேணும் மிக விசேஷ பணத்தாக கம்கர் ஆரக்ஷாக்கரன் பணத்தாக் இவகை கம்கர் நடு சம்பந்தவ மெதகாங் கம்பெனி கட்டிய கத்திய வரப்பிரசாதத்துக்கு கெளிமனம் கம்கர் கீந்தியன கேவிலாம் லோக்கு வரப்பிரசாத லோக்கு ஐயா உர்த்திய சமைச்சே லோக்கு ஐயா மற்ற லோக்கு வகைக்குமா கீத்துக்கோமா தீரம் வத்துக்குற ஜனதாவுக்கு நியோகத்தை கெட்டிட்டு இவகையும் உர்த்திய சமைச்சே உர்த்திய சமைச்சு நாய்க்கு கெட்டிட்டு மே சம்பந்தவ மகே ஜனதா வெனுவே மே அமைத்துமாட்ட சா என் நிர்தார மன்றம் ஸ்தூத்தி வந்தோம் கோமனமுத் எம் கிசி தியாத்மம் கியாண்ட தோனே அப்பே கம்கோர் அமாத்தியான சிறிதாத்துமா இன்னிச்சா மே தெய்யோ வரமதியில பூசார்ல தென்னத்தி வடவல் குடாக் வேணும் வத்துக்கரை மே கம்பெனி விசி தெக்கெம்ம சமார விட்ட வத்துக்கரை மே கம்கோர் நீத்தி அட்டிக்க வயலேட் கரகன மே பாலன கரகனையான கம்பெனி ஸ்தின்னம் எத்தா சமசிய அணு தெக்கே தமாய் அப்படி இது உண்மை மே கம்பெனி வத்துக்கரை கம்பெனிஸ்க்கு ஒக்கம மே கம்பெனி சொல்ற நமுத் அணுதுகட இசல்ல கம்கரு புத்தி விந்த தேவாள் ஒக்கம மே நீத்திய அனுகூலவ கட்டையத்துக்கர்ல சமார விட்ட ஆண்டுவே ரஜே கம்பெனி தக்க வச்ச எக்ரிமெண்ட் வயலேட் கரகன இவகேம அப்பே அப்பே கியூசன்டிக்கு ஒக்கம் வயலேட் கரகன பாலன கரன மே கம்பெனி சுத்தினோம் மே வகை ஜானத்தை அவருது ஆயப்பா பெருகட்ட மே வத்துக்குற சம்பூர்ணம் நெத்தி வேணும் ஏசா மாமா கார் குமசாஸ்துமா சா நியோஜ குமசாஸ்துமாக இல்லி மக்கான கமத்தி மதுரை டிஸ்டிக்கே சா நூரல டிஸ்டிக்கே ரத்னபுர காகாலை மே வத்து ஐத்திவாச சம்பந்தவ அப்ப ஆண்டு சா அப்ப அமத்துமாலா கின மே வகை வரப்பிரசாதிக்க அப்பி மே நடத்துக்கரன மேக 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 மே ஏ பிரதேசம் எக்டிவேட் வேண்ட மே கட்டையத்துக்கரண்ட ஏத்துமாலக்கு சம்பூர்ண அவசியத்தாவே அவசியம் தீரும் நெத்தா விசேஷம் வத்துக்குற அனாவசிய குடா தேவால் அனாவசிய பிரச்சனை கத்திகளா தீரும் மே 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 எம் கிசி கம்பெனிஸ் எனக்கு பாருன பிரச்சனைச்சா அப்ப ஃபேக்டரிஸ்டிக்கு ஒக்க வாழா தீனுவா வத்துக்கு ஒக்க கிளையக்கர்லா தீனுவா வெனவென கட்டிய லீசிங் சப் லீசிங் இதில் தீனுவா நம்டிக்க வெனஸ்கர்லா தீனுவா மே பிரபல மே பிரச்சனை ஒக்க சம்பந்தக்கரோடு சமாரவிட்டு ஏசியலக்கு டிசிஎலக்கு ஏ தீந்து என்ன எட்டு வேணக்கோட்ட கொலம்பே கீழ மே கொலம்பத்த ஆரக்ஷா மே கரோட ரஜா ரஜா கெட்டியட்ட ரஜே அமத்துமாசா அப்பே கரோ அகிராமத்துவ மே ஆண்டு ஒந்த ஒந்த வெடப்பிள்ளைகள் கேனோம் நமு மேக்கு இம்ப்ளிமெண்ட் கரண கொட்ட ஏரியா ஹவுஸ் கீழ இம்ப்ளிமெண்ட் உண்டு நெத்தான் மேக்கு அப்பிட்ட ப்ரோஜெக்ட் கண்டபே மேக்கு ஆபரேஷன் சக்சஸ் பேஷண்ட் டைட் வேணும் ஏன்சா அப்பிட்ட ஆபரேஷன் சக்சஸ் வேலை தீனே கர அமத்துமாசா மெத்தனை மே கொலம்பு மே கண்ணு தீந்துவ ஏக சக்சஸ் நமு பேஷண்ட் மேரண்ட உடனே பேஷண்ட் மேரண்டவ நமு மேக்கு எம் கிசி பிரைவேட் கம்பெனிஸ் விசேஷமா வத்துக்கறை வத்துக்கோரே இந்த மங்கித்தானே மேமே இந்த கம்கரு நீத்தி எனவே அப்படி மாணவ இமிக்கமே அண்ட புலுவாங்க திறக்கட சமாளி தள்ளி வேணும் கணக்காட்டு வேணும் கணக்காட்டு வேணும் அமே வெளிக்கர்மாத்த ராஜ்யமத்தியில் கியான சமார கம்பெனி தொடங்க ஒரு ஜெமோதர பிரதேசம் ஒக்குமே அப்கோஸ்தான பிளான்டேஷன் ஏவாகே வளாங்கோட பிளான்டேஷன் மலையாளி பிளான்டேஷன் ஒரு பாலு தப்பர தினமே விளையாடி தினம் மத்துமே ஏவாகே மே பிரஸ்ட தீனிச்சா மே ஆட்டு விருத்தங்க தப்பி மே மே கம்கரு நீத்திய பாச்சுக்கல எம்கிச்சு கட்டைத்துவாக கரண்ட் தீனா கர எமத்துமணி மே மே விதி வரப்பிரச அபுத்துமா கெல்ல தினக்கோட்ட மத்த மெச்சர் ஐயா சக்சஸ் வரா மேக்கே பால மட்டும் கம்கரு அன்னத்தா பிரச்சனை அக்கறை சா அபுத்துமா சாய்வு இதா பராபுத்தினோம் அப்படி சம்பூர்ணம் சாயோ இதுனோம் அப்படி கரோ எமத்துமாட சா ஏ அமத்தான் சிறிதார்த்தமா வெடகட்டு கரகண்ட அப்படி தெய்வங்க ஆசீர்வாதம் லபெண்ணோட அப்படி சம்பூர்ண சாயகுதம் நமக்கு விசேஷமே මේ වතුකර කම්පනිස් විෂය දෙක සම්බන්ධ විශේෂ මේ ඉන්ටර්ෆියර් වෙන එක විශේෂයෙන් මේකට ඉන්වෝල් වෙලා මේ සම්බන්ධව ඔබතුමාලා ඊට වඩා මේ සම්බන්ධ කරොත් හොඳයි නමුත් ඊට ප්‍රමාණය වැඩියෙන්ම තියන්නේ මේ 22 කම්පණි 22 කින් ඒ නිසා ඔබතුමාලා මීට වඩා පොඩක් මේකට උනන්දු වුණොත් හොඳයි කියන කාරණේ ඉල්ලීමක් කරමින් නැවත නැවත සරය කරු රවින්ද සමරවීර ඇමතුමාට මේ පනත ගෙනාපු සම්බන්ධව වතුකර ජනතාව වෙනුවෙන් සම්පූර්ණ ස්තුතියන්ත වෙමින් අපේ සම්පූර්ණ සහයෝගය මේකට ලබා දෙනවා කියලා කිමින් මම ඉගෙනනවා බොහොම ස්තුති නන්දි වණකම්
බොහොම ස්තුති ඊළඟට ගරු ආසුදේව නායක කාර මන්ත්‍රීතුමා
සභාපතිතුමිය ස්තුති පළමුවෙන්ම ගරු වේලුකුමාර් මන්තුමාගේ ඇමතුමාගේ කතාවෙන් පස්සේ අපිට කතා කරන්න ලැබුණාම මම හිනා වෙවි හිටියේ එතුමා කතා කරනකොට මොකද එතුමාගේ කතාව ඒ තරම් පරස්පරයි එතුමාට කියන්න ඕනේ ඔබතුමාට ස්තුති කරන්නත් ඕන අනික අතට ඇත්ත කියන්නත් ඕන ඒ නිසා අන්තිමට එතුමා හොඳට කිව්වා ඔපරේෂන් සක්සස් පේෂන්ට් ඩයිට් දේ වාක්‍ය පාවිච්චි කරන්න ඔබතුමා දන්නවා වැඩක් නැති වැඩක් කරපුවාම තමයි කියන්නේ ඔපරේෂන් සක්සස් පේෂන්ට් ඩයිට් කියලා ඉතින් ඔබතුමාට ඒක ලැබුණු කොම්ප්ලිමන්ට් එකක් නෙමෙයි ඒක මම කියන්න ඕනේ ඉතින් ඒ ඔබතුමාගේ ආණ්ඩුපක්ෂ ඇමතිවරේ ඉතින් මම මේ දැන් එන්නේ වේජස් බෝඩ් එකේ ඔබතුමා ඉදිරිපත් කළා තියෙන එමෙන්ඩ්මන්ට් එකට ඒ එමෙන්ඩ්මන්ට් එකේ 59 ඒ වගන්ති ගැන තමයි අපි බෝධනාම කතා කරන්නේ උනන්දු වෙන්නේ මොකද මේ ඒකෙන් තමයි මෙතෙක්කල් අපි නොකළ යුතුය නැවැත්විය යුතුය තානම් කළ යුතුය කියලා කියා තිබුණු ඒ මෑන් පවර් වහල් සේවය නීත්‍යානුකූල භාවයකට පත් කර තිබේ මම පෙන්නන්නේ කොහොමද වෙන්නේ කියලා දැන් එකොළොස්වැනි වගන්තිය මේ එමෙන්ඩ්මන්ට් එකේ කියනවා මේ වගන්තිය මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ 59 ආ වගන්තිය ප්‍රතියෝජනය කරනු ලබන අතර කියන්නේ ඉවත් කරන අතර සංශෝධිත වගන්තියේ නීතියේ බලපෑම වනුයේ කොන්ත්‍රාත් සේවා වැඩපිළිවෙල නියාමනය කිරීම වේ දැන් මෙච්චර කල් කතා කරගෙන නීතිය මේක නවත්තන්න ඕන මේක මා අවලස්සන දෙයක් මේ රටට මේ රටේ තිබුණු ඒ කීර්තිමත් කම්කරු නීති ඉතිහාසයට ඒ නිසා මේක නවත්තන්න ඕනේ කියලා. නමුත් දැන් මේ පනතේ ඒ වගන්තියේ ඔබතුමාගෙන් කෙරෙන්නේ මේ නීතිය බලපෑම කියලා තියෙන කෑල්ල කියවා. නීතිය බලපෑම කියලා තියෙන කෑල්ල පළවෙනි පිටුවේ ඒක 11 වෙනි වගන්තියට තියෙන්නේ නියාමනය කරන්නයි යන්නේ. ඉතින් ඊට වඩා දෙයක් ඒ ගැන කියන්න ඕනේ මේක 2010 ගෙනාපු යෝජනාව 2010 ගෙනලවලා මේ යෝජනාව පැත්තකට කරලා තිබ්බා දැන් මේ ආණ්ඩුව යටතේ තමයි මේක නැවතත් ගේන්නේ ඔබතුමන්ලා මම කියන්න ඕනේ ජයම්පති වික්‍රමනාත් මන්තුමා කිව්වා නීතිපතිතුමා මේ ගැන දුන්නු උපදේශ නමුත් දැන් ඊට පස්සේ සමුන්නාන්සලා කිව්වා දැන් මේ අලුත් සංශෝධනය ඔබතුමා ගෙනෑපුවාම නීතිපතිතුමා ඒක අනුමත කළා දුන්නයි කිය. නමුත් අපේ මේ ජාතික කම්කරු උපදේශන සභාවේදී වෘත්තීය සමිතිය ඉල්ලුවා ඒ නීතිපතිතුමා අනුමත කරපු ඒ නිර්දේශය දෙන්න අපට බලන්න කියලා. ඔබතුමා දුන්නේ නැහැ. ඒක ලබා දුන්නේ නැහැ වෘත්තීය සමිතිය වලට මේ බලන්න මොකද්ද නීතිපතිතුමාගේ නිර්දේශය කියලා. එතකොට අපිට සිද්ධ වෙන්නේ අර 2011 නීතිපතිතුමා දුන්නු නිර්දේශයට යන්න. 2011 දීපු නිර්දේශය තමයි ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමා කියුවේ. ඒ කියන්නේ තමයි ගරු විත්තේ රත්නතුමාත් කියුවේ. ඒකේ අඩංගු වුණු කරුණු මම නැවත කියන්න යන්නේ මොකද ඒක ටේබල් කෙරෙව්වා. මම කතා කළා කියලා ඉල්ලලා මේක ටේබල් කරවගත්තා. දැන් ඊළඟට මම මෙන්නන්න යන්නේ දැන් මෙච්චර කාලයක් අපි මොකක් මතද යපුනේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව මත අපි යපුනේ. මොකටද? මේ මෑන් පවර් සේවය යටතේ මේ මෑන් පවර් එකේ නෙමෙයි මේකේ තියෙන කතාව තියෙන්නේ ස්ථීර සේවයක් නැතුව ස්ථීර වැඩ ගන්න ක්‍රමය ස්ථීරතාවයක් නැතුව ස්ථීර වැඩ ගන්න ක්‍රමයට තමයි මේ මෑන් පවර් වාහන සේවය කියන්නේ මොකද ඒගොල්ලන් ස්ථීර වැඩවලත්වය දෙනවා නමුත් ස්ථීර සේවකයෙකුට ලැබෙන අයිතිවාසිකමත් නැහැ. මෙන්න මේක තමයි අපි විසඳිය යුතු ප්‍රශ්න හැටියට තිබේ. මේක විසඳීමට අපි කළ යුතුව තිබුණේ 59 ආ වගන්ති ඉවත් කිරීම නෙමෙයි. අපි සුප්‍රීම උසාවියේ නඩු තීන්දුව මත මූලිකව රැඳී සුප්‍රීම උසාවිය තීන්දුව කළා තියෙනවා what is regular work and what is core work, what is the work related to core business of that particular institution. ඒ වගේම සුප්‍රීම උසාවිය තීන්දුව දීලා තියෙනවා ඒ අනුව අනෙක් උසාවි ගණනාවක් මෙච්චර කාලයක් තීන්දුව දීලා තියෙනවා. එතෙන්දී මේ ඔබතුමා ප්‍රධාන ධාරිතාවයට අයත් වැඩ කියලා වචනයක් කිව්වා. ඒක නෑ මේ ඔබතුමාගේ මේ කෙටුපතේ තියෙන්නේ මූලික වැඩ කොටස් කියලා. බලන්න ඔබතුමා බලන්නේ 11 වෙනි වගන්තිය.
නේ ඒ කෝ බිස්නස් එක ගන්න ප්‍රධාන ධාරිතාවයේ තියෙන වැඩවලට අපි කිසිසේත්ම
මට ඒක තේරෙනවා. මට ඒක තේරෙනවා. තමුන්නාසේ ඒක තමයි තමුන්නාසේ කළා තියෙන්නේ ඒ අර ප්‍රධාන ධාරිතාවයේ වැඩවලට මේ විදියට අනියම් සේවකයන් ගන්න පුළුවන් කියන එක ගන්න බෑ කියන එක.
ඒගොල්ලෝ ගන්න බෑ කියන එක
තමයි අනියම් ලෙස සේවකීන් පවත්වාගෙන යමින් ඒ අයව ප්‍රධාන ධාරිතාවයේ සේවයට ගන්න බෑ.
ඔව්.
ප්‍රධාන ධාරිතාවයේ නොවන සේවයට ගන්න පුළුවන්. ඒකෙන් ඉම්ප්ලයි කරන්නේ ඒකයි. That is a necessary implication. දැන් කොහොමද තිබුණේ මේකේ මුල් වගන්තිය 59 අවගන්තියයි තමුන්නාන්සල ඉවත් කරේ. ඒක තියෙන්නේ මෙන්න මෙහෙමයි. Where any person by way of trade or for any commercial purpose makes any arrangement express or implied with any other person for the execution by such other person of any work, not co-work. Anna panasnamaya avagantiya tiunu ati. Tamunna se any work kiyana eka kapala etenda damma co-work kiya. Etakota mokak tamunna se kale? Tamunna se kale යම් සේවාවන් සම්බන්ධයෙන් ඒ කළ හැකියි කියන තැන්ට නීතිය හැදුවා. එනිවක් කියලා තියුණ එක තමුන්නාන්සේ කෝවක් කළා. ඒකයි මේ 59 අයන්නට විරුද්ධ වුණේ. ඒකම තමයි නීතිපතිතුමා කිව්වෙත්. නීතිපතිතුමා කිව්වේ මේකේ සේෆ් කාඩ් එකක් තිබුණා. ඒ සේෆ් කාඩ් එක නැති වෙලා යනවා මේ එමෙන්ඩ්මන්ට් එක නිසා. ඒක තමයි අපිත් කියන්නේ. ඒ නිසා ඔබතුමා මේක නැවත සලකා බලලා අද මේක සම්මත කරන්න නැතුව තවත් මේක සාකච්ඡා කරන්නට අපේ කාර්ක සභාවත් කැඳවලා ඔබතුමාට පුළුවන් මේ වෘත්තීය සමිතිය එක්කත් නැවතත් සාකච්ඡා කරලා මේක ගැන සුදුසු පියවරක් ගන්න. දැන් බලන්න මේ ඔබතුමා ඉතා හොඳ දේවලුත් කියලා තියෙනවනේ මේකේ. ඔක්කොම කියලා තියෙන මේ වගන්ති නරකයි කියලා කියන්න බෑනේ. යම් යම් දේවල් හොඳ දේවල් කියලා තියෙනවා මේ දඬුවම් වැඩි කිරීම ආදී දේවල්. දැන් ඒකට තමයි මේ කියලා තියෙන්නේ මේක ගැන සටහනක් ඔබතුමාට දීලා තියෙනවා. ඒ සටහනේ කියන්නේ මෑන් පවර් වහල් වෙළඳාම අහෝසි කරන මුවාවෙන් එය නීතිගත කරන පැණි තවරු වසපෙත්ත. අන්න තමුන්නාසේගේ සංශෝධන පනත ගැන කරන වර්ණනාව මේ වෘත්තීය සමිතිය විසින්. මම මේ කියන්නේ මේක මෙසේ වෙන්නේ හේතුව ඔබතුමා දන්නවා ෆ්‍රැන්ක්ලින් අමරසිංහ හාම්පුතුන්ගේ සම්මේලනයේ ප්‍රධානිය එයා දීලා තියෙනවා තමුන්නාන්සේට ලියවිල්ල. ඒ ලියවිල්ල මා ගාව තියෙනවා. එයා කියන්නේ මේක තමයි කරන්න ඕන. ඔබතුමා ඔය කරලා තියෙන දේ තමයි කරන්න ඕන. ඒක එයා කියන්නේ. ඒ හාම්පුතුන්ගේ සම්මේලනේ ඉල්ලීම වුවමනාව අනුව තමයි අනේ ඔබතුමාය කියලා මම කියනවා නෙවෙයි. මේ ආණ්ඩුව මේ පනත් කෙටුම්පත ගෙනෙන්නට මේ පනත් කෙටුම්පතේ සංශෝධනය ගෙනෙන්නට ඔබතුමාට කම්කරු ඇමති හැටියට බල කරලා තිබෙන්. ඔබතුමා යමක් කියන්නේ?
තව විනාඩි එක කාලයක් තියෙන ගරු මන්ත්‍රීතුමා.
මට තව විනාඩියක් දුතියි.
ගරු ඇමතිතුමා,
මම මේ ඔබතුමාට වගකීමෙන් කියනවා හාම්පුතුන්ගේ දේ ඉෂ්ට කරන්න නෙවෙයි මම පනතගෙන.
එයා කිව්ව දේ තමයි කළේ තියෙන්නේ.
අනිත් තව දෙයක් මම කියන්න ඕනේ, මේක කම්කරු උපදේශන සභාවට ගෙනල්ලා සීලුම වෘත්තීය සමිතිය මේක පිළිගත්තම තමයි අපි කැමති මණ්ඩලයට ගියේ.
මම දන්නේ නෑ නෑ ඇමතිතුමා නෑ, ඒක ඇත්ත නෙමෙයි. ඔබතුමා එහෙම කියනවා.
දැන් අපේ විදිත හේරත් මණ්ඩලතුමා
නෑ නෑ නෑ, ඔබතුමා එහෙම කියනවා. එතන හිටිය යම් වෘත්තීය සම්මේලන මේක පිළිගත්තේ නෑ. ඒගොල්ලා තමයි මේකට කියන්නේ වසපෙත්ත කියලා. පැණිතවරු වසපෙත්ත කියන්නේ එතන හිටිය වෘත්තීය සම්මේලනයක්. එයාගෙන් තමයි මේ කොලේ මං ඉල්ලගත්තේ. ඊළඟට මම මේක ඉවර කරන්න ඉක්මනට. දැන් බලන්න ඔබතුමා මේ අනික් 59 ඒ එකේ ක්ෂණික පියවරක් හැටියට පුළුවන් නවත්තන්න මේ වැඩේ. කාටද? ඔබතුමාගේ කොමසාරිස්තුමාටයි. සරේ කොමසාරිස්තුමා එහෙම නැවැත්තුවා. නවත්තලා ඒවට අවශ්‍ය පියවර ගත්තා, වළක්වන්න. දැන් එහෙම කරන්න බෑ. ඒ දවස්වල ඒගොල්ලන් තුන්නේ මැජිස්ට්‍රේට්ස් කෝට් එකට ගිහිල්ලා ෂෝ කෝස් කරන්නයි. පෙන්වන්න ඕන හේතු ඒ කොමසාරිස්තුමාගේ නියෝගය ක්‍රියාත්මක නොකිරීමේ හේතු. දැන් ඒක නෙමෙයි. දැන් මේ දිග්ගැස්සෙන නඩු විනිශ්චය සභාවට ඔබතුමා මේ කම්කරුවන් යොමු කරලා තියෙනවා. දැන් එදා තිබුණු සාහනය කම්කරුවන්ට අද නැහැ නිසා. ඒකයි මගේ අනිත් කාරණය. ඊළඟට දැන් බලන්න අර්ථකථනය මේ සුප්‍රීම් මුසාවි දීපු මේ අර්ථකථනයන් අනුව මේක කොහොමද ගැලපෙන්නේ කියලා ඔබතුමාගේ මේ සංශෝධන පනත් කෙටුම්පත කොහොමද සුප්‍රීම් මුසාවි දීපු නඩු තීන්දුවත් එක්ක ගැලපෙන්නේ? දැන් මේකේ තියෙනවා කරුණු දෙක. මේ කොන්තරත් කියන වචනේ ටිකක් මිස්ලීඩින්. ඒ තමයි යම් කොන්තරාත් එකක් කරනවා කියන්නේ යම් කාරණයක් කරලා ඉවර කරනකොට ඒ කොන්තරාත් එක ඉවරයි. ඒ කොන්තරාත් එකට කවුරු හරි ගත්තොත් ඒ කොන්තරාත් එක ඉවර වුණාම ඉතින් ඒ කොන්තරාත් එකේ සේවකයෝ සේවයෙන් ඉන්න බෑ. ඒක වෙන එකක්. නමුත් කොන්තරාත් ක්‍රමයට සේවයට ගන්නවා කියන්නේ වෙන එකක්. කොන්තරාත් ක්‍රමයට සේවයට ගන්නවා කියන්නේ කවුරු හරි කොන්තරාත් ගන්නවා මම සේවකයෝ සපයන්නම් කිය. එතකොට කෝ බිස්නස් කියන එක ඔබතුමා ඩිෆයින් කරලා තියෙනවද? ප්‍රධාන ධාරිතාවේ වැඩ. ඒක කොහෙද ඩිෆයින් කරලා තියෙන්නේ? එහෙමනම් ඔබතුමාට පුළුවන් මේ අපේ නඩු තීන්දුව අනුව ඒක ඩිෆයින් කරන්න. ඉතින් ඒක නිර්ණය කළා නැත්නම් ඕන වෙලාවක හම්බුදුන්ට කියන්න පුළුවන් මේක කෝ සර්විස්, මේක ප්‍රධාන ධාරිතාවේ වැඩ. සේවකයෝ කියනවා මේ ප්‍රධාන ධාරිතාවේ වැඩ කියා මේ අය ප්‍රධාන ධාරිතාවේ වැඩ නොවේ කියා මේ අපෙන් ගන්න ප්‍රධාන ධාරිතාවේ වැඩ. හම්බුතා කියනෝනේ ප්‍රධාන ධාරිතාවේ වැඩ නෙමෙයි මේවා. සේවකයා කියනවා මේවා ප්‍රධාන ධාරිතාවේ වැඩ. ඒකයි මං කියන්නේ ඔබතුමා මේක නිර්ණය කරන්නේ නැත්නම් ප්‍රධාන ධාරිතාවේ වැඩ කියන්නේ මොනවද කියලා මේ වගන්තියෙන් සේවකයන්ට තුට්ටු භාගයක වැඩක් නැහැ. ඒකෙන් කරන්නේ සේවකයෝ අමාරුවේ දැමීම පමණයි. මොකද ඒකෙන් හාම්පුතාට දීලා තියෙන අයිතියක්
මෙතෙක් තිබුණා.
යාර කියන්න පුළුවන් ප්‍රධාන ධාරිතාවේ වැඩ. එතකොට ඒක මෙච්චර කල් එයාට කියන්න බැරි වුණා. ඔබතුමා එයාට දුන්නා කඩුව කම්කරුවාගේ බෙල්ල කපන්න. ඒක කරන්න එපා.
බොහොම ස්තුතියි.